සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි දැන් මේ පසුගිය දවස් තුනේම ආනපාන සති සමාධිය කියන ඒකායන ඒක ධර්මය භාවනා කරන්න අවශ්‍ය න්‍යායාත්මක දැනුම විවිධ පැතිකඩවලින් දැනගත්තා, තේරුම් ගත්තා. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධිය වැඩිම පිළිබඳව එක පැත්තක්, න්‍යායාත්මක පැත්තක් තියෙනවා. ඒ වගේම සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ ඒ පරියාප්ති ධර්මයේ මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවත් යුගනද්දවත් නිවැරදිවත් වැඩීමෙන් ලබාගත හැකි ඵල පිළිබඳව න්‍යායාත්මක දැනුමක් ලැබුණා. කරන්න ඕන කොහොමද, මොකද මෙයා තම මේ ත්‍රිපිටකයේ තියෙනවා මේ ආනපාන සති සමාධිය. එමනනම් මේ සතර අනුස්සති ප්‍රායෝගික වඩන්නට උපකාර කරගත හැකි සූත්‍රයක්. මේක තියෙන සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික පැත්ත, පිළිවෙත පිළීම. මේකේ න්‍යායක් නැහැ. මේ සූත්‍රයේ කියනවා ගිරිමානන්ද සූත්‍රය. එනිසා අද අපි බලාපොරොත්තු වෙනවා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන මේ ආනපාන සති සමාධිය වඩන්නට උපකාර වන පිළිවෙත, මේක ප්‍රතිපත්තියක් හැටියට පිළිහිමට ප්‍රායෝගික පැත්ත පිළිබඳව දැනගැනීම. එනිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ ප්‍රායෝගික පැත්ත කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ කියලා. මේ ගිරිමානන්ද සූත්‍රය කවුරු දන්නවා, ඔය පිරිත් පොතේ තියෙනවා, නොඑක අය කියවනවා, නොඑක අය මේක පිළිබඳව නොඑක් විග්‍රහයන් කරනවා. ඒකං සම්යම් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමේ ආස්මා ගිරිමන්නන්දෝ ආබාධිකෝ හොති දුක්ඛිතෝ බාල්හු ගිලානු අතකෝ ආයස්මා ආනන්දෝ යන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තන් අභිවාදිත්වා එකමන්තන් නිසිදී එකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් ඒතද වෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හොති දුක්ඛිතෝ බාල්හු ගිලානු සාදුවන්තේ භගවා යන යස්මා ගිරිමානන්දස්සෝ තේන උපසංකමිතු අනුකම්පං උපාදායාති සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා භාසී ආසි තානංකෝ පණීතං විද්‍යති යං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම්බේ. දැන් මේ ඡේදයේ තියෙන්නේ මේකට පදනම් වූ පසුබිම් කතාව. දැන් සාමාන්‍යයෙන් අද බුද්ධාගමේ මේක තේරුම් කරලා දෙන්නේ බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නමින් ගිරිමානන්ද කියලා බොහොම දුකින් ගිලානව ඇඳක වැටිලා හිටියා. නැගිටින්නවත් බැරුව ඇඳක හෝ කොහේ හෝ තැනක වැටිලා නිදාගෙන හිටියා. බොහොම අමාරුවෙන් අපහසුවෙන් දුක්ඛිතව බාලව ගිලානව ආබාධිත සහිත ඒ ගමන මෙතෙන්දි ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට දැනුම් දුන්නාම බුදුහාමුදුරුවෝ ඒ අනුව මේ දුකින් බාල ගිලාන භවෙන් පෙළෙන මේ ස්වාමීන් වහන්සේට මේ දස සංඥා කියා දුන්නා. ඒක කියා දුන්නාම ඒක සජ්ජායනා කරලා අර හාමුදුරුවෝ ලෙඩෙන් රෝගයෙන් සුව වුණා කියන එක තමයි අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් බුද්ධාගමේ කවුරුත් කියන්නේ කියාලේ. නමුත් ඊට වැඩිය මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. මේක කියලා තියෙන්නේ යං ගිරිමානන්දස්ස බික්කුණෝ. යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම මේක බහුවචනයක්. යං ගිරිමානන්දස්ස බික්කුණෝ කියන්නේ මාගදී භාෂාවේ සියලුම ගිරිමානන්. මේ ගිරි මා නන්දි කියන්නේ වචන තුනක්. ගිරි කියන්නේ මේ දුක්ඛන්ධ පංචස්කන්ධය. මා කියන්නේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ. නන්දි රාග සහගතව. යම්කිසි කෙනෙක් නන්දි රාග සහගතව මිදී නිදහස් විය යුතු දුක්ඛන්ධ උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ අර්ථය දෙන්නේ මේ වචන තුනෙන් ගිරිමානන්දස්ස බික්කුණෝ. යං ගිරිමානන්දස්ස බික්කුණෝ කිව්වහම එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් නෙමේ සියලුම පඤ්චස්කන්ධය මිදී නිදහස් විය යුතු පඤ්චස්කන්ධය උපාදානය කරගෙන දුක් විඳිනවා නම් ඒ පුද්ගලයා ගිරිමානන්ද කෙනෙක්. ඒ නිසා මේක රෝගයක්. මේ සංසාර රෝගය පෘථග්ජන සියලු මිනිසුන්ට අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් නැතුව මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්නට නොදැන නොහැකිව යමෙක් ජීවත් වෙයි නම් කටයුතු කරයි නම් ඒ පුද්ගලයා දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධිකෝ. මේක සංසාර රෝගේ. මේකට හේතුව මේ ගිරි මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම මිදී නිදහස් වෙන්නට නොදැන. එනිසා මේ ගිරි මා නන්දස්ස කියන නන්දි කියන මේ වචනේ තේරුම ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. එනිසා මේක මේ එක පුද්ගලයෙකුට බුදුහාමුදුරුව එහෙම මේ වගේ දේශනාවක් කළා නෙමේ. මේක සියලු ගිරිමානන්ද යං ගිරිමානන්දස්ස බික්කුණෝ කියන්නේ බහුවචනයක්. එනිසා එක්කෙනෙකුට නෙමේ. බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා තානංකෝ පණේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා සුත්වා දස සංඥා සුත්වා සෝ ආභාසෝ තානසු පටපන් සම්බීගුවේ. හැබැයි ඊට ඉස්සෙල්ලා කිව්වා සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ දස සංඥා බාසෙහියාසි. මේකේ තියෙන්නේ බාසෙහියාසි කියන්නේ භාවිතයට ගන්නු. මේක අහලා වචන ටික තේරුම් අරගෙන ප්‍රායෝගිකව භාවිතයට ගන්න ඕන ආනපාන සති සමාධිය පූර්ණ වෙන විදියට. එතකොටයි අර ගිරිමානන්දස්ස භවෙන් මිදී නිදහස් වෙලා දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදී නිදහස් වෙන්නේ. මේ නිදහස් උනේ මේ අනුවයි. ඉතින් ඒක නිසා මේ දස සංඥා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ සියලු සංසාර රෝගීන්ට. අර පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්න බැරුව මිදහස් විය යුතු පඤ්චස්කන්ධයේ උපාදානීය කරගෙන මේ සංසාර රෝගීන් වූ සියලු දෙනාට සියලු පෘථග්ජන රෝගීන්ට මේක අර සත්‍ය ප්‍රත්‍යක්ෂ බේත මේක මේ කියවපු බේත මේ බුද්ධ මන්ත්‍රය මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න අද්දුටු සත්‍ය බේත. ඉතින් ඒක නිසා මේකේ තේරුම් නොගෙන කළ යුතු ආකාරය ප්‍රායෝගිකව තේරුම් නොගෙන ගිරව් වගේ මේ දස සංඥා කියවුවට හරියන්නේ නැහැ. බුදුහාමුදුරුව පැහැදිලිව කියලා තියෙනවා ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා බාසෙයාසි. මේක ප්‍රායෝගිකව භාවිතයට ගන්න ඕනේ. භාවිතයට ගන්න හැටි නොදන්නවා නම් මේ දස සංඥා නිකන් කෙනෙක් කියවන්න පුළුවන්. ඒකයි දැන් ඔය පිළිතැටියට කිසිම භාවිතයකට ගැනීමක් නැහැ. ගිරව් වගේ එක්ක සජ්ජායනා කරනවා, එක්ක ගායනා කරනවා, එක්ක මෙනෙහි කරනවා. මේ කර්මස්ථාන ගායනා කිරීම, මෙනෙහි කිරීම, සජ්ජායනා කිරීම නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒක යම් දෙයක් තියෙනවා. මේවා දිගටම පරම්පරාවෙන් පරම්පරාවට පාත්වගෙන යන්න ග්‍රන්ථ ධූරය පුරන්න හොඳ වුණත් මේ විපස්සනා ධූරය පිරෙන්න නම් මගඵල ලබන්න නම් මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ භයෙන් යමෙක් මිදී නිදහස් වෙන්න නම් මේ දස සංඥා දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, බාසීයාස භාවිතයට ගන්න. ප්‍රායෝගිකව කොහොමද මේ කෙලෙස් මුල් උදුරා දාන්නේ? මේ ඔය පඤ්චස්කන්ධයම උපාදානය කරන්නේ, උපාදානය කරගෙන පෘථග්ජන මිනිස්සු කටයුතු කරන්නේ. ඒක වටිනවා, සාරයි, හොඳයි, ප්‍රියයි, මනාපයි කියන වැරදි තීරණය, දැක්ම, දෘෂ්ටි, ආකල්පය. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙක් මේ දස සංඥා නිකන් කියවුවට ඒක වැඩක් නැහැ. මේ බුද්ධ භාෂිතය මහා පුදුම දෙයක්. මේක හරියට මේ ද්වතාවය ආනපාන සති සමාධිය අස්සපස්ස කරණීයාකරණීය සේවිතබ්බා සේවිතබ්බා කියන දෙපැත්ත තේරුම් නොගත්ත කෙනෙකුට මේක භාවිතයට ගන්නත් බෑ. ප්‍රායෝගික වෙන්නේ නැහැ. අර පඤ්චස්කන්ධයේ උපාදානය කරගත්ත එකෙන් මිදී නිදහස් වෙන්නත් බෑ. දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේක සාමාන්‍යයෙන් අද කරන්නේ බුද්ධ ආගමේ නොයෙකුත් තැන්වල උගන්වන්නේ කතමාදස කියලා අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, සුභ සංඥා, අදීනව සංඥා, පාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත් සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනපාන සති කියලා මේ වචන 10 ගායනා කරනවා. එක සජ්ජායනා කරනවා. එක මෙනෙහි කරනවා. ඒක කිසිසේත්ම මේ භාවිතයට ගැනීම බාසීයාසි කියන අර්ථයක් ඒක නෑ. ඒක තියෙන සජ්ජායනා කරනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන මේ දේවල් අර කර්මස්ථාන හැටියට මේ කම්ම උට්ටාන කරන්න ඕන. කම්ම කියන්නේ පාපකම්ම, අකුසලකම්ම, පුණ්‍යකම්ම හිතෙන් උදුරා අස්කරනවා නම් උට්ටාන. එහෙම නැත්නම් මේවා කම්මට්ටාන වෙන්නේ නැහැ, කර්මස්ථාන වෙන්නේ නැහැ. ඒ නිසා මේක භාවිතයට ගන්න බාසීයාසි කවුරුත් යම් ධර්මඥානයක් විශේෂයෙන් ආනපාන සති සමාධිය පිළිබඳව ධර්මඥානයක් ලැබිය යුතුයි. ඒ නිසා මේක කියලා තියෙන්නේ තව එකක් තියෙනවා. මේ මාගදී වචන භාෂාව ශබ්ද සංඥා මේ මාගදී භාෂාව මේ ආර්ය භාෂාවක් මේ පැත්තිනම් මේ පැත්තට කියවන හෝ ලියන භාෂාව. අපි දැන් අනිත් පැත්තට කිව්වොත් මේකේ අර්ථය නැවත විකෘත වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම දැන් අපි සිංහලෙන් කියන්නේ අනිත්‍ය සංඥා කියලා. නමුත් මාගදී භාෂාවේ කියන්න ඕන සංඥාවේ අනිත්‍ය බව. සංඥාවේ අනත්ත බව. සංඥාවේ අසුභය. සංඥාවේ ආදීනම. සංඥාවේ ප්‍රහාණය කළ යුතු බව, සංඥාව විරාග කළ යුතු බව, සංඥාව නිරෝධ කළ යුතු බව. මේක තේරුම් ගත්තේ නැත්නම් මේ මාගදී භාෂාවෙන් කියලා තියෙන දේ මේ සිංහල භාෂාවෙන් හිතලා කරොත් ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මේ එක එක පදේ තියෙන්නේ භාවිතයට ගත යුතු ආනපාන සති සමාධිය පූර්ණ වෙන ප්‍රායෝගික වචන ටිකක්. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කළ යුත්තේ සංඥාවේ නිච්ච බව හිතෙන් අයින් කරන්න. සංඥාවේ නිච්ච බව තියෙන තාක් කල් අර ඇහෙන් දකින රූප සංඥාවේ, කනට ඇහෙන ශබ්ද සංඥාව, නාසයට දිවට කයට, ඒ වගේ මනට ලැබෙන සංඥා නිච්චසේ ගන්නේ ඒක සුඛ නිසා, අත්ත නිසා, ඒකේ ප්‍රියමනාප බවක් තියෙන නිසා, ඒකේ මත්තුන නිසා, ඒ වේගයට බැඳුණු නිසා, සමුදය ඉපදුණු නිසා. ඉතින් ඒක නිසා මේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච බව නිච්ච පජහති කරන්න. අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක භාවිතයට ගත්තේ නැහැ. ඒ නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥා පජහති කරන්න. නිච්ච සංඥා තියනකම් එක උපාදානිය කරගන්න. එක ගැටෙනවා, එක ඇලෙනවා, එක මුලා වෙනවා. දැන් අපිට උදාහරණයක් හැටියට අපි ඇහෙන් දැක්කහම රූපයක්, ඒ රූපය ප්‍රියමනාප නම් ඒකට පටිච්ච වෙනවා. ඒ ප්‍රියමනාප රූපයට පටිච්ච වීමේ ප්‍රතිඵලය තමයි ඒක අභිච්ච වෙලා, ඒකට දැඩි ආශාවක් ලෝභයක් තදූභයම් පටිච්ච වෙලා ඒක තමන්ගේ හිතේ මුල් බැහැ ගන්නවා නිච්ච නිච්ච වෙලා. මේ නිච්ච වෙලා මුල් බැහැගෙන තියෙන තාක්කල් ඒක සුඛයි, ඒක සුවයි, ඒක සුභයි, ඒක අත්තයි. ඒක උපාදානීය කරගන්න. ඒකෙන් අභිනන්දනයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ මුල් බැහැගෙන තියෙන මේ වැරදි දේ ඉවත් කරන්න නම් සංඥාවේ අනිච්ච, අනිච්ච කියන්නේ අපේ කැමැත්ත අනුව අපි ඍෂිසේ අපිට ඍෂිසේ මනාපසේ අපේ හිතෙන් උපාදානය කරගත්තට ඒක අපේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. නිච්ච නම් අපි කරන්නේ ඒක අපේ කැමැත්ත අනුව දිගටම පවත්වන්න උත්සාහයක් දරනවා. නමුත් මොන උත්සාහය දරුවත් සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ වෙන නිසා අර යද නිච්චං තන් දුක්ඛං. ඒක යමක් නිච්ච නම් නිච්චසේ අපි ගත්තොත් ඒක විපරිණාමයට පත්වීමත් සමඟ, ඒක අන්‍යතාවයට පත්වීමත් සමඟ අපිට දුක උරුම වෙනවා. අපි සැපයි, සුඛයි, සුවයි, සුභයි කියලා යමක් අල්ලගත්තොත් ඒක නිච්ච වෙනවා. ඒ නිච්ච බව හිතේ තියෙන තාක්කල් අර දුක්ඛිත බාල ගිලානාබාධ බවට ඒකම හේතු වෙනවා. ඒ නිසා අපේ හිත පිරිසිදු කරගන්න නම් සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥා පජහති කරන්න ඕන. නිච්ච සංඥා පජහති කරන තාක්කල් දුක්ඛිතයි බාලයි ගිලානයි ආපාද. ඒ නිසා මේක භාවිතයට ගන්නවා කියන්නේ සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජහති කරන්න ඕන. මේක සංඥා කිව්වේ මේකේ තියෙනවා චක්කු සංඥා, සෝත සංඥා, ගාන සංඥා, ජීවා සංඥා, කාය සංඥා, මනෝ සංඥා, නොඑක ආකාරයට. මේ පංචස්කන්ධයම උපාදානීය කරගන්නේ මේ ඇහැ කන නාසය දිවකයින් මනින් අර රූප වේදනා සංඥා සංකාර විඥාන පහ උපාදානීය කරගන්නේ ඒක නිච්චසේ සුඛසේ අත්ථසේ දන්නා නිසා, දකිනා නිසායි, තේරුම් ගත්ත නිසායි. ඉතින් ඒක නිසා අපි මේකේ වරද්ද තේරුම් අරගෙන සංඥාවේ අනිච්ච අනුපස්සනා කළ යුත්තේ නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න. නිච්ච සංඥාව ප්‍රහාණය කළොත් දැන් අර ඊයේ බොහොම කෙටියෙන් කිව්වා මහා රාහුල වාද සූත්‍රයේ අවසාන වශයෙන් තිබ්බෙත් අනිත්‍ය අනුපස්සනා අනිත්‍ය සංඥාව අනුපස්සනා කරලා අස්මානීය පජහති කරා. දැන් අස්මානීය පජහති කරන්න තමයි මේ දස සංඥාම තියෙන්නේ. ඊළඟට එතකොට සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥා පජහති කරන්න. සංඥාවේ අනත් අනුපස්සනා කරලා අත්ත සංඥාව කියන්නේ ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තා. මේක මම කොට මගේ කොට මගේ වසඟේ මගේ කැමැත්ත අනුව මේක පාත්ත ගන්න පුළුවන් නාත්ත ගන්න පුළුවන් හදා ගන්න පුළුවන්. ඒක වැරදි. එහෙම කරන්න බෑ. එනිසා සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥාව අයින් කරන්න ඕන. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අර්ථ සංඥාව අනුපස්සනා කරන්න පජාති කරන්න. මේක ආනපාන. මේකේ වෙන කිසි දෙයක් නැහැ. මෙතන තියෙන ආනපාන සති සමාධිය භාවිතයට ගැනීම වැඩි. ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව. රාගයට මුල් වෙන්නේ හේතු වෙන්නේ සුභ බව සුන්දර බව. ඒ සුන්දර බව තමයි සියලු පුද්ගලයන්ට ආස්වාදයක් තියෙන්නේ. සුන්දර කියන්නේ දර සුන් වෙනකොට මොකද්ද මතුවෙන්නේ? ගින්දර. දස ගින්නක් ඇතුළට ගන්න. ඒ ගින්න තමාර වේගය වේදනාව ආවේගය චිත්තාවේගය සියලු දේ උපදින්නේ අර ගිනි උපදින්නේ අර සුන්දර බවෙන්. එනිසා මේ සුන්දර බවට අපි ඇලෙනකම් අපේ තුල ගින්නක් හටගන්නවා. ඒ නිසා අපි සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව හිතෙන් පජාති කරන්න. මේ හැම එකකම ආනපාන තියෙන. එකක් අනුපස්සනා කරන්නේ අර නරකදී ගිනි ගන්නා දේ රත් වෙන මත් වෙන පිච්චෙන දැවෙන පැවැත්මට හේතු වෙන දේ අයින් කරන්න. ඒ නිසා සංඥාවේ අසුභය අනුපස්සනා කළාම සුද්ව බව සුන්දර බව හිතෙන් ඉවත් වෙනවා. සංඥාවේ ආදීනව අනුපස්සනා කළාම ආස්වාදය හිතෙන් වෙන නැති වෙනවා. ආස්වාදනය කිරීම ආදීනවට හේතුවක්. එනිසා යම් ආස්වාදයක් අපි ලැබුවොත් ඇයෙන් රූපයක් බලලා ඒකට තණ්හා වෙලා ඒක ආස්වාදනය කළොත් ඒක යම් මොහොතක විපරිණාමයට පත්වීම නිසා ඒ ආස්වාදය අපේ කැමැත්ත අනුව දිගටම පවත්වන්න බෑ. ඒක අනිත්‍යං දුක්ඛං විපරිණාමදම්. ඒ නිසා අපි ආස්වාදයට නොබැඳුනොත් ආස්වාදයේ නය නොකළොත් අපේ හිතේ උපේක්ෂාසිතක් ඇති වෙනවා. උපේක්ෂාසිතක් ඇති කරගන්නයි සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා ආස්වාදයේ ඉවත් කරගන්න. තව මේ සංඥාවේ ආදීනව නිසා තව බොහෝ දේවල් සිද්ධ වෙනවා. තුන් දොස් කිපෙනවා. සියලු රෝගවලට මුල් වෙනවා. ඒකත් ඊගාවට කියනවා. එනිසා මේ සංඥාවේ ආදීනව අනුපස්සනා කළ යුත්තේ ආස්වාදයේ ඉවත් කරන්නත් ආස්වාදය ආස්වාදනය කිරීම නැවැත්වීම නිසා උපේක්ෂිතව පවතිනකොට තුන් දොස් කිපෙන්නේ නැහැ. අර වාපිච්චම් කෝප වෙන්නේ නැහැ. විෂම වෙන්නේ නැහැ. ඒක ඉස්සරහට කියනවා. ඊළඟට මහාන සංඥා. සංඥාව ප්‍රහාණය කළ යුත්තේ මේ උපාදානය කර ගැනීම සම්බන්ධතාවයක් අලුතෙන් ඇති කර ගැනීම කාමච්ඡන්දය වගේ ඒවා හිතෙන් ඉවත් කරන්න. එනිසා මේ පහන සංඥා තවත් තියෙනවා. පහන සංඥා කියන එක අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර හිංසා විතක්ක විචාර තමයි ආස්වාදයට අපි දීර්ඝ සංසාරේ අර පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ. ඒක නිසා සංඥාව ප්‍රහාණය කළ යුත්තේ අර නාදි වාසීති පජාති විනෝදේතු යන්ති කරෝති අනභාවං ගමේති කියන පහනේ ආස්වාදය හිතෙන් ඉවත් කරන්න. ඒ වගේම සංඥාවේ විරාගය අනුපස්සනා කළ යුත්තේ රාගය අයින් කරන්න. සංඥාවේ විරාගය කියන්නේ වී කියන්නේ වෙන් කර කර හස් කිරීම. එතකොට මේ රාගය වෙන් කර කර හස් කරන්න පුළුවන් හිතෙන් සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය පජහති කරන්න පුළුවන්. ඒ වගේම සංඥාවේ නිරෝධය කළ යුත්තේ රෝධ ගැසීම, එහෙම නැත්නම් සමුදය බිහිවීම නවත්තන්න නම් අර සංචේතනා සම්පස්ස නවත්තන්න පුළුවන්. අර නිරුජ්ජමාන ඊයේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියවනේ අර නිරෝධ අරිය සත්‍යදී එත්තේසං උපජ්ජමානා උපජ්ජති, එත්තේසං පහියමානා පහියති, එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති. එනිසා නිරුජ්ජමානා කියන්නේ නිරෝධ කිරීම. නිරෝධ කිරීමෙන් අපි නවත්තන්නේ ඒ අර ප්‍රිය මනාපදී පංචස්කන්ධේ උපාදානය කරගන්න හේතුවනදී රෝධ ගැහිම නවත්තන. සිතෙන් සංචේතනා පැවැත්වීම සම්පස්ස වීම නවත්වාම අර රෝධ ගැහිම නවත්වාම හිතේ චිත්ත වීති දිගේ අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, හිංසා විතක්ක විචාර පවත්වන්නේ නැහැ. එනිසා සමුදය උපදින්නේ නැහැ. එනිසා සංඥාව නිරෝධ කිරීම කරන්නේ අර රෝධ ගැහිම හිතෙන් චිත්ත වීති දිගේ අර කාම විතක්ක විචාර, විතක්ක විචාර පැවැත්වීම නවත්තන. ඒ වගේම සබ්බ ලෝකේ අනබිරත සංඥා. සංඥාවේ අනබිරතය බලන්න ඕන. මේක සබ්බ ලෝකේ මේ සියලුම ලෝකවල මේ මිනිස්සු අතරමං වෙන්නේ මේ සංඥාවේ අනබිරතය බලන්න බැරුව සංඥාවේ අබිරතයට ඇලෙන නිසායි. මේක ටිකක් ගැඹුරු දෙයක්. සංඥාවේ අබිරත තුනක් තියෙනවා, අபிසංකාර තුනක් තියෙනවා. එනිසා මේ අபிසංකාර තුනම ඉවත් කරන්න නම් නියත වශයෙන්ම කෙනෙක් පැවැත්ම තුල නිවන් නොලබා අතරමං වෙන්නේ මෙන්න මේ සංඥාවේ අනබිරතය බලන්න බැරුව අබිරතයට ඇලෙන නිසායි. එමනනම් අபிසංකාර කරන නිසායි. මේ සංකාරවලට වඩා ඉතාමත්ම නියත වශයෙන්ම සංසාරේ අතරමං වෙනවා, දුක්ඛිත බාල ගිලාන ආබාධ වෙනවා මේ අபிසංකාර අබිරත සංකාර නිසා. එනිසා යම් කිසි කෙනෙක් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ අබිරත අනබිරත සංකාර එක නිවනට බාධකයක් වෙනවා, බලවත්ම බාධකයක් වෙනවා, පැවැත්ම තුල අතරමං වෙනවා. එනිසා ඉතේ උපදින අබිරතය ඉවත් කරන්න, පජාති කරන්න සංඥාවේ අනබිරතය අනුපස්සනා කළ යුතුයි. ඒ වගේම සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සංඥාවේ අර සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ, ඒ සමග්ගෝ විසුද්ධියා. මේක තමයි මේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥාවෙන්. එතකොට මේ සියලුම සංකාර සංඥා, පටි සංකාර, කාය සංකාර, මනෝ සංකාර, ඒ වගේම ඇහෙන් කරන චක්කු සංකාර, ඒ වගේම සෝත ගාන ජීවා මේ මුල් වෙලා ඇහැ කනේ නාසයෙන් නොයෙකුත් ආකාරයේ ඒ සබ්බ සංකාර වලට, ඒ වගේම අබිරත සංකාරත්, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාරත් මේ සියල්ල මේකට වෙනවා. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කිව්වම ඒවා නිච්ච නැහැ, නිච්චදේ පවතින. එනිසා ඒවා දුකට හේතු වෙනවා. ඒකයි අර සබ්බේ සංකාරා අනිච්ඡාති, සබ්බේ දුක් සංකාරා දුක්ඛාති. මේක තේරුම් ගත යුතුයි. ඊළඟට ආනපාන සති කිව්වේ මේ සියලුම දේ නිවැරදිව ප්‍රායෝගිකව භාවිතයට ගන්නකොට එතන ආනපාන සති සමාධියයි වැඩෙන්නේ. එනිසා මේ 10ම තියෙන්නේ වෙන මොකක්වත් නෙමේ, ආනපාන සති සමාධියක් හැටියට. එනිසා මේ 10ම නිවැරදිව භාවිතයට ගත්තේ නැත්නම් එතෙන්දී අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් කෙනෙකුට විදීන් දහස් වෙන්න බෑ. ඒක වාසී යාසි නෑ, භාවිතයට ගත්තේ නෑ. ආනපාන සති සමාධිය වැඩුනේ නෑ, යුගනද්දෝ වැඩුනේ නෑ. ඉතින් ඒක නිසා මේ වචන ටික කිව්වට ගිරව්වගේ සජ්ජායනා කළාට කියවා කියවා හිටියට මොන විදිහේ කර්මස්ථානයක් වුණත් ඔය වචන ටික කිව්වට ඒක භාවිතයට ගත්ත වෙන්නේ නැහැ. මේකට හේතුව මේ ද්වතාවය දෙපැත්ත තේරුම් නොගැනීම. ද්වතානුස්සතිය තේරුම් නොගෙන ද්වතානුස්සතිය සම්පූර්ණයෙන්ම අභාවයට ගියා. පස්සේ කාලෙක අටුවාකාරයෝ මේ ද්වතානුස්සතියට කොම්බුවක් එකතු කිරීම නිසා. දැන් බුද්ධ ආගමේ කිසිම තැනක ත්‍රිපිටකයේ පරිවර්තකයෝ පවා දාලා තියෙන්නේ දේවතානුස්සතිය කියන කොම්බුවක් දාලා. ඒක නිසා ද්වතා අනුස්සතිය කියන්නේ දෙපැත්තක් තියෙනවා. සුව අසුව, කරණීය අකරණීය, අස පස්ස, ආන පාන, සේවිතබ්බ අසේවිතබ්බ. ඒක නිසා මේ දෙපැත්තම දකින්න ඕන. අපි කොයි පැත්තද ආශ්‍රය කළ යුත්තේ, කොයි පැත්තද ප්‍රහාණය කළ යුතු කියන එක සේවිතබ්බංච සේවිතං පහතබ්බංච පහිනම්මේ මේ දෙපැත්ත තමයි දෙපැත්ත. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ මේ දෙපැත්ත ද්වතාවය තේරුම් ගත්තේ නැත්නම්, භාවිතයට ගත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ සංඥාවේ අනිත්‍යානුපස්සනා කරලා නිච්ච පජහති කරන්න, සංඥාවේ අනත්තානුපස්සනා කරලා අත්ත පජහති කරන්න ඕන, සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරන්න ඕන, සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා ආස්වාදී ඉවත් කරන්න ඕන, සංඥාව ප්‍රහාණය කළා අර සමුදය අපේ තුන්දොස් කිපීම අයින් කරන්න ඕන, සංඥාවේ විරාගය අනුපස්සනා කළා රාගය හිතෙන් අයින් කරන්න ඕන, සංඥාව නිරෝධය අනුපස්සනා කළා අර සංචේතනා පැවැත්වීම රෝධ ගැහිම නවත්තන්න ඕන, ඒ වගේම සංඥාවේ අනුබිරත අනුපස්සනා කළා අබිරතය අභිසංකාරය ඉවත් කරන්න ඕන, සංඥාවේ අනිච්ච අනුපස්සනා කළා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ආනපනසත් සමාධිය ඇටියට භාවිතා කරන්න ඕන යුගනන්දව. මේක තේරුම් නොගත්තොත් මේ වචන ටික කිව්වට කියවගේ වහිටියට සජ්ජායනා කළාට පමණක් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. දුක්ඛිත බාල ගිලානා භාවත බයින් විදී නිදහස් වෙන්නේ අර ගිරිමානන්ද කෙනෙක් වෙලා ඔය දුකින් ආබාධ ගිලාන බවෙන් පංචස්කන්ධය උපාදානය කරගත්ත පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්න නොදැන දුකෙහිම ගැලී දුකම විඳවමින් ඉන්නවා. ඒකයි මේකේ තීරු. ඊළඟට බුදුහාමුදුරුව මේ දස සංඥා එකින් එක නැවත පොඩි විග්‍රහයක් කරන ප්‍රායෝගික පැත්තේ මොකද්ද කතමාචානන්ද අනිච්ච සංඥා. විජානන්ද අරඤ්‍යගතව අරුක්කුමූලගතව මේ හැම තැනකදීම කියනවා අර ආනපාන සති සමාධියට මුල් උදේ තියෙන අරඤ්‍යගතව අරුක්කුමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදි පල්ලංකම් ආභූජිත්වා පරිමුඛං උජින්කායම් පරිමුඛං සතුන් පරිමුඛං හතින් මේ කතාව කියනවා. මේක හැම එකකම මේකම තියෙනවා. මේක ආනපාන සති සමාධිය වඩන්න ඉස්සෙල්ලා හිතේ ඇති කරගත යුතු තත්වයක්. ඒ නිසා මෙහෙම අර කරුණු පහ තේරුම් ගත්ත යෝගාවචරයාට පුළුවන් මේක භාවිතයට ගන්න නිවැරදිව පංචස්කන්ධ උපාදානයෙන් ගත්තේ. ඉති පටිසංචික්කති රූපං අනිච්චං, වේදනා අනිච්චං, සංඥා අනිච්චං, සංකාරේ අනිච්චං, විඥානං අනිච්චා අනිච්ඡන්ති ඉති ඉමේසු පංචසේ උපාදානකන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. නිච්ච සංඥාව පදහති වෙනකන් ඒව උපාදානය කරගෙන අල්ලගෙන කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න උත්සාහ කර. ඒක නිසා මේ අනිච්ච සංඥාවේදී මේ උපාදානය කොටස් පහකට බෙදුව රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට තම උපාදානය කරගන්නේ. අත්තරින්න ඕනත් නිච්ච සංඥාව රූප වේදනා සංඥා සංකාර අනිච්ච අනුපස්සනා කළ නිච්ච සංඥාව පජහති කිරීම. ඒ ගමන ඊගාවට කතමාචානන්ද අනත්ත සංඥා එතෙන්දි අර අරඤ්‍යගතව අරුක්කුමූලගතව තියෙනවා. මෙතෙන්දි චක්කුං අනත්තා රූපානත්තා සෝතං අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කාය අනත්තා පොට්ටබ්බා අනත්තා මන අනත්තා ධම්මා අනත්තා මේ අජ්ජත්තික බාහිර ආයතන 12 අජ්ජත්තික 6යි බාහිර 12යි පටිච්ච වෙන්නේ මේවා අර මේවා නිසා අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤ සෝතංච පටිච්ච සද්දංච උපජ්ජති සෝතං ගානංච පටිච්ච ගන්ධං රසාච පටිච්ච ජීවා කායංච පටිච්ච පොඩ්ඩබ්බ මනාංච පටිච්ච ධම්මේ පටිච්ච වෙන්නේ අර නිච්චසය අත්තසය ගැනීම නිසායි එනිසා සංඥාවේ අනත් අනුපස්සනා කළ යුත්තේ මේක අත්තසේ මම කොට මගේ කොට මගේ වසඟේ පාත්තු ගන්න ඒතන් මම ඒසුහමත්මි ඒසුමේ අත්තාටි හැටියට පෘථග්ජන පුද්ගලයා ඒක පාත්තන්න හදනවා ඒක වෙන්නේ නැහැ ඒක කරන්න බෑ ඒක යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇටි හැටියට තේරෙන්නේ සංඥාවේ අනත් අනුපස්සනා කරලා මේ ටික නිවැරදිව තේරුම් ගත්තාම මේ අනත් අනුපස්සනා කිරීමෙන් අර්ථ සංඥාව පජාති වෙනවා එතකොට අර පංචස්කන්ධය උපාදානය කර ගැනීම නවත්වනවා ඒ වගේම ඊළඟට කතමාචානන්ද අසුබ සංඥා මේ සියලු දේ අර ඊයේ පෙරේදා කියපු සූත්‍රවල සියලු දේ තියෙනවා දැන් ඉදානන්ද බික්කු ඉම මේව කායං උද්දම් පාදලා අදෝ කේසමත්ව කාත්තස පරියන්තං පුරා නානස්සක නාන ප්‍රකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති අර ආනපාන සති සමාධියේ තිබුණු පටිකුල මනසිකාරයේ කරුණමයි කේසාලෝමාන කඩන්ත ආදී වශයෙන් දෙතිස් කුණ පොකොටස් තමා සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුචි බව සුබ බව හිතෙන් අයින් කරන්න මොකද මේක උපාදානී කරගන්නේ සත්වයක් පුද්ගලයේ ද්‍රව්‍යයක් වස්තුවක් හැටියට දකින්නේ ඒකේ බෙදලා බලන්න බැරි නිසා විභජනය කරන්න බැරි නිසා එතකොට බෙදලා බැලුවාම මේකේ අසුභය ලේලා බැලුවාම ගෝණිය මේකේ අසුභය තියෙනවා ඇත්ත ඇටි ඇටියට තියෙනවා ලේලා බලනකම් මේක ඝන සංඥාවක් රූප සංඥාවක් සත්වයක් පුද්ගලයෙක්සේ නිත්‍යසේ සුඛසේ අර්ථසේ දකිනවා ඉතින් ඒක නිසා සංඥාවේ අසුභය අනුපස්සනා කරන්න මේ පටිකූල මනසිකාරය ධාතු මනසිකාරය නවසීයුතික මනසිකාරය තුනම පුළුවන් මේක එකයි කියලා තියෙන මේකෙනුත් පුළුවන්කම තියෙනවා ඊට පස්සේ කතමාචානන්ද ආටීනව සංඥා ඉදානන්ද බික්කු අරඤ්ඤගත වාර කුමුලගත වාසුඤ්ඤාගාරගත වා ඉති පරිසංකති බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ කායෝ කායකය මේ ශරීරය නෙමෙයි මෙතන මේ ක්‍රියාකාර අර ප්‍රියදේට ඇලීම කියන ක්‍රියාකාරකම අප්‍රියදේට ගැටීම කියන ක්‍රියාකාරකම ප්‍රිය අප්‍රිය අතර මැනීම කියන ක්‍රියාකාරකම නිසා වෙන්නේ තුන්දොස් කිපෙනවා මේක වාපිච්චම් තුන විසම වෙනවා වාපිච්චම් තුන විසම වුණාම මේ බහු දුක්ඛෝ සියලුම මේ ශරීර කූඩුවට සැදෙන දුක් ලෙඩ රෝග ආබාධ සියලු දේට හේතුව මේ තුන්දොස් කිපීම තුන්දොස් කිපෙන්නේ අර ප්‍රියදේට ඇලීම කියන ක්‍රියාකාරකම නිසා අප්‍රියදේට ගැටීම කියන දෙවෙනි වේසේ ද්වේෂයෙන් ක්‍රියාකාර ඒ වගේම මෝහයෙන් මානයෙන් වැරදිසේ මැනීම ඒ අනුව තමයි ඉමත්මින් කායේ කායගේ ශරීර කූඩුව එහෙම නෙමෙයි ක්‍රියාකාරකම මේ ක්‍රියාකාරකම නිසා විවිධ ආබාධ උප්පජ්ජති සියයටදම් චක්‍ර රෝග සෝත රෝග ගාන රෝග ජීවා රෝග කාය රෝග සීස රෝග කන්න රෝග මුක රෝග ඒ වගේම මධුමේහය අන්සා පිළිකා බගන්දලා පිත්ත සමුට්ඨාන ආබාධ සෙම්ම සමුට්ඨාන ආබාධ වාත සමුට්ඨාන ආබාධ සන්නිපාතික ආබාධ උතුපරිණාමජ ආබාධ විෂම පරිහාරජ ආබාධ ඕපක්කමික ආබාධ අවසාන වශයෙන් කම්ම විපාක ආබාධ කම්ම විපාක ආබාධ කම්ම කියන්නේ අර රාගයෙන් කළපු ක්‍රියාවක නිසා කම්ම විපාක ද්වේෂයෙන් කරපු ක්‍රියාව නිසා කම්ම විපාක මානෙන් මොහෙන් කරපු ක්‍රියාකාරකම නිසා කම්මාබාධ. මේවත් කම්මාබාධ. එනිසා නොයෙකුත් රෝග වලට රෝග ඇති වෙනවා. නොයෙකුත් 108ක් රෝග ඇති වෙන්නේ මේ ආස්වාදයට ප්‍රියදේට ඇලීම. ඒ වගේම අර පිනවා පිනවා ප්‍රියදේට ඇලීම, විඳවා විඳවා අප්‍රියදේට ගැටීම, මැන මැන ප්‍රිය අප්‍රිය අතර අදුක්කම සුඛ ලෙස තීරණය කිරීම, ඒක තමයි ආදීන. ඒ නිසා ආස්වාදයටයි ඒව කරන්නේ. නමුත් ප්‍රතිඵලය ආදීන. ඒ නිසා සංඥාවේ ආදීනව අනුපස්සනා කළාම ආස්වාදේ ඉවත් කළොත් දුක්ඛිත රෝග බාල ගිලාන භවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා පහන සංඥා. දැන් මෙතෙන්දි කියන්නේ මේ හිතේ උපදින දේ තමයි ප්‍රහාණය කළේ, පහන කළ යුත්තේ. උප්පන්නං කාම විතක්කං, උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං. අර දීගංවා දීර්ඝ සංසාරේ අතීතයේ පුරුදු කරගෙන පුහුණු කරගෙන ගති හැටියට මනෝමය කාය තුල තැන්පත් වෙලා තියෙන දීගංවා දීර්ඝ සංසාරේ පුරුදු කරගත්ත දේ නිසයි කාම විතක්ක විචාර හිතේ උපදින්, ව්‍යාපාද විතක්ක විචාර වර්තමාන මොහොතේ හිතේ උපදින්, විහිංසා විතක්ක විචාර. ඒ වර්තමාන මොහොතේ උපන් කාම විතක්ක විචාර නෙක්කම්ම සවිතක්ක සවිචාර බවටත්, උපන්න ව්‍යාපාද විතක්ක අව්‍යාපාද විත සවිතක්ක සවිචාරය කියන්නේ මෙත්තානුස්සතිය හැටියටත්, ඒ වගේම උපන් විහිංසා විතක්ක විචාර අවිහිංසා සවිතක්ක සවිචාර හැටියටත්, ආනපාන සති සමාධිය දුවතාවේ දෙපැත්ත තීරුම් ගත්තොත් කෙනෙකුට අර උපන් නූපන් පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පදහති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං කමේ. එතකොට මෙතන ආනපාන සති සමාධිය වැඩිමයි කරන්න ඕන මේක. අර ආනපාන සති සමාධියේ දීගං වාස්ස සන්තෝ දීගං වාපස්ස සන්තෝ තියෙනවා. මේක දිගෞස්මක් කියලා ගත්ත ගමන් මේක වෙනවද නැහැ. මේ දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන චිත්තසංතානි තැන්පත් කරපු ගති තමා වර්තමාන මොහොතේ කාම විතක්ක විචාර හැටියට අධ්‍යාත්මිකව තිබුණු දේවල් මතුවෙන්නේ. ව්‍යාපාද විතක්ක විචාර හැටියට ඇතුළාන්තේ තිබුණු දේවල් මතුවෙන්නේ. ඒ මතුවෙන වර්තමාන මොහොතේදීම අපි ඒක ආනපාන සති සමාධිය වඩලා අර නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවංගමේති කරන්න ඕන. ඒ සඳහා තමයි අර මෙත්තානුස්සතිය වඩන්න ඕන, අසුභානුස්සතිය වඩන්න ඕන, කාම විතක්ක විචාරයන් කළා නිකම් සවිතක්ක සවිචාර ගන්න. මෙත්තානුස්සතිය වඩන්න ඕන, ව්‍යාපාද විතක්ක විචාර අයින් කරන්න. මරණානුස්සතිය වඩනකොට පින්තා විතක්ක විචාර ඉවත් වෙනවා. ආනපාන සති සමාධිය වැඩිවීමමයි ප්‍රායෝගික අනුස්සතිය අතර නිතරම මේ හැම තැනකටම ආනපාන සති සමාධිය හැටියට කිලුටු දේ අයින් කරලා හිත පිරිසිදු කරගන්න භාවිතා කරන්න දැනගන්න ඕන. ඒක භාසීයාල. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා, කතමාචානන්ද නිරෝධ සංඥා දෙකේම තියෙන එකම විග්‍රහය. මේක යුගනන්ද දෙපැත්තක් තියෙනවා. සමත විපස්සන ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝ අරුක්කුමූලගතා ශුඤ්ඤාගාරගතෝ අයිතිපරිසංකති ඒතං සන්තං ඒතං පනීතං යදිදන් සබ්බ සංඛාර සමතු. මේ සමතයට මෙත්තානුස්සති අසුභානුස්සති වැඩිමෙන් සමතය, සම්බූපදි පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති විපස්සනා අනුපස්සනා මරණානුස්සති බුද්ධානුස්සති. මේ දෙකේම නිරෝධ සංඥා විරාග සංඥා දෙකේම රාගය ඉතින් පජහති කරන්නත්, රෝධ ගැනීම සංචේතනා පැවැත්වීම ඉතින් ඉවත් කරන්නත් මේ දෙපැත්ත. මේක දෙව සමතය තමා ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සම්බර සමතෝ විපස්සනා අනුපස්සනා තම සබ්බූපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ. දැන් මේක මෙතන තියෙන්නේ ඒතං සන්තං ඒතං පණීතං යද්දං සබ්බ සංඛාරං. නමුත් අර මහා සතර හැටිපට්ඨාන තීරණ සූත්‍රය මේක හරියටම පෙන්නුව සන්තං අත්ති අසන්තං නත්ති. මේකේ ඒක ඒකමයි කියන්නේ. නමුත් ඒක කිව්ව සන්තං අත්ති අසන්තං නත්ති. දැන් මේකේ ඒතං සන්තං ඒතං පණීතං යද්දං සබ්බ සංඛාර සමතෝ. ඊට පස්සේ විපක්ෂණ විපස්සනාවෙන් සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. එක දිගට මේ අදහසයි. ඊළඟට මේකේ තියෙන මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම දේ තමයි සබ්බලෝකේ අනබිරත සංඥා. ඉදානන්ද බික්කු යේ ලෝකේ උපාදාන. යේ කියන්නේ යමෙක්. ලෝකේ, ලෝක කියන්නේ අඳුර. අර මලකඩ තට්ටු තුන, රාගමල, ද්වේෂමල, මෝහමල, රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර. මේ සියලු දුක්ඛිත ආබාධ මාල්ල ගිලාන බවට හේතු වෙන්නේ මේ ලෝකය උපාදානය කර. කොහොමද මේ ලෝකය උපාදානය කරගන්නේ? චේතසු, හිතෙන්. කොයි ආකාරයටද? අදිට්ඨාන අභිනිවේස අනුසය. අදිට්ඨාන අභිනිවේස අනුසය. දැන් අනුසය ඉපදීම එකක්. අර තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසයට වඩා බලවත් අනුසයක් මේක අභිනිවේස අනුසය. අරකර නිවේස අනුසය කියන එක සාමාන්‍යයි. නමුත් අභිනිවේස අනුසය කියන එක නියත වශයෙන්ම අර ලෝකයේ තුල ලෝකේ උපාදානය කරගෙන අතරමං වෙනවා. නිවනට බලවත්ම පාදකයක් වෙනවා. ඒක නිසා මේක සංකාර නෙමේ, අபிසංකාර තුන. මම මේ අபிසංකාර තුන තව ටිකකින් විග්‍රහ කරනවා. මේක ඉවත් කරන්න ඕන. අනබිරත සංඥා, සංඥාවේ අනබිරතය අනුපස්සනා කළොත් පමණයි අබිරතය, අර අபிසංකාර, අර අභිනිවේස අනුසය හිතෙන් ඉවත් කරන්න පුළුවන්. මේ අභිනිවේස අනුසය තුනක් තියෙනවා. තේකව තුන පජහන්තු, හිතෙන් සහමුලින්ම ඉවත් කරන්න ඕන. පජහන්තු විහරති අනුපාදියන්තු, නැවත අනුපාදියන්තු, නැවත හිතේ නූපදින ආකාරයටම වෙන්කර කර අත්හරින්න ඕන. තේ මේ තුන මොනවාද? මේ තුන පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර. මේ පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර නිසා අනුසයට වඩා බලවත් අභිනිවේස අනුසයයි උපදින්නේ. ඒක නිසා අයං උච්චතානන්ද සබ්බලෝකේ අනබිරත සංඥා. සංඥාවේ අනබිරතය අනුපස්සනා කරන තාක්කල් මේ අභිනිවේස අනුසය උපදින අභිරත සංකාර තුන හිතෙන් ඉවත් කරන්න බෑ. මුළු බුද්ධාගමේම තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ අභිනිවේසය තුන තමා, අභිසංකාර තුන තමා පදනම් කරගෙන තියෙන්නේ බුද්ධාගම. බුදු දහමි කිව්වේ තේ පජාන්තෝ විහරති අනුපාදියන්තෝ. මේ තුන තමා නිවනට බලවත්ම බාධාවක් වෙන්නේ. මම මේ තුන පිළිබඳව ඉස්සරහට කියන්න. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. සබ්බ සංකාරේසු කිව්වේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර වගේම අර චක්කු, සෝත, ගාන, ජීව, කාය, මනෝ මුල් කරගෙන ඉන සියලු සංකාර. මේ සංකාර අපි උපාදානය කරගන්නවා. මෙහෙම උපාදානය කරගත්ත සංකාර අපේ කැමැත්ත අනුව, අපේ මනාපය අනුව අපිට රිසිසේ මනාපසේ නවත්තන්න බෑ. එවැනි නියත ස්වභාවය අට්ටියති හරායති දිගුච්චති. අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. අට්ටියති කිව්වේ මේ හරයක් නෑ. මේකට මේක ත්‍රිපිටකයේ වෙන තැනක විග්‍රහ කළා තියෙනවා. අට්ටියති මේක අර බල්ලෙකුට අහු වුණ මස් කටුවක් වගේ. අර මස් කටුවේ තියෙන්නේ සුවඳ විතරයි. ඒකෙන් අර හිතේ කුල්මත් බවක් රත් වීමක් මත් වීමක් බල්ලගේ ඇති කරනවා. නමුත් ඒක බඩ පිරෙන්නේ නැහැ. ඒක තමයි අට්ටියති. ඒක ඒ වගේ තමයි මේ සම්බ සංකාරයේසු. ඉතින් ඒ වගේම හරායති. මේක අපිට අර සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. අපි හරායති. අපිට ඒක කැමැත්ත අනුව තියන්න බෑ, පවත්වන්න බෑ. ඒ වගේම දිගුච්චති. අවසාන වශයෙන් මේක අර දිගුත්සාවත් හිතේ ඇති කර. ඒ නිසා මේකෙන් දුකක්මයි කෙනෙකුට එන්නේ. ඒ නිසා මේ සංඥාවේ අනිච්ච බව හිතේ තියනකම් යම්කිසි සංඥාවක් කරේ පුද්ගලයා දුක්ඛිත ආබාධ බාල ගිලාන බවට පත් වෙනවා. ඊළඟට තියෙන්නේ මේ ආනපාන සති සමාධිය හැටියට ඔය ආනපාන සති සමාධි සූත්‍රයේ ඒ වගේම මහා රාහුල වාද සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දෙයමයි එකමයි. මේක තියෙන්නේ ඔය සතර අතිපට්ඨානයේ පිළිෙන පළවෙනි එක කාය කායනුපස්සනාවේ තියෙන පළවෙනි එක දීගං වාසසන්තෝ පස්සනන්තෝ රසං වාසසන්තෝ පස්සනන්තෝ සබ්බකාය පටිසංවේදී අස්සපස්ස පස්සම්බයං කාය සංකරං අස්සපස්ස. මේ දෙපැත්තමයි තියෙන්නේ. මේ දුවතාවෙමයි තියෙන්නේ, ආනපානමයි තියෙන්නේ. ඊළඟට පීති පටිසංවේදී සුඛ පටිසංවේදී තියෙන්නේ වේදනාසු වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්ත පටිසං චිත්ත සංකාර පස්සම්බයං චිත්ත සංකාරං පස්සම්බයං චිත්ත සංකාරං චිත්ත පටිසංවේදී චිත්ත පටිසංවේදී අස්සපස්ස අභිප්පමෝයං චිත්තං සමාධං චිත්තං විමුතියං චිත්තං ඔක්කොම චිත්තේ චිත්තානුපස්සනාවේ ආනපාන සති සමාධියේ මහා සතර අතිපට්ඨාන සූත්‍රයේ මේ සියලු දේ දෙපැත්ත දොටාවිය විග්‍රහ කළා. ඊට පස්සේ අනිත්‍යානුපස්සී විහෙරති සංඥා පජහති, විරාගානුපස්සී විහෙරති රාග සංඥා පජහති, නිරෝධානුපස්සී විහෙරති රෝධ සංඥා සමුදය සංඥා පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති. මේක බුද්ධානුස්සතිය. මේ නිසා මේ අනුස්සති හතරමයි පූර්ණ වෙන්නේ. අනුපස්සනා හතරමයි කාය කාය අනුපස්සනා, වේදනාසු වේදනා අනුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේසු ධම්මානුපස්සනා, ආනපාන සති සමාධිය හැටියට මේකයි කියලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ. මේක හරියට භාවිතයට ගන්න ආනන්ද හාමුදුරුව සචේකෝත්තං ආනන්ද ගිරිමානන්ද බිකුණ ඉම දසසඤ්ඤා බාසීයාසි. මේ කියලා තියෙන්නේ භාවිතයට ගන්න කියලා දුන්නා. බාසීයාසි නැතුව මේක කියවන්න නෙමෙයි, මේක ගායනා කරන්න නෙමෙයි, මේක වචන ටික ගිරව්වගේ කියවන්න නෙමෙයි, පිරිත්තකි කියවන්න නෙමෙයි, මේක භාවිතයට ගන්න ඕන. භාවිතයට ගන්න අර දුවතාවය දෙපැත්ත තේරුම් ගන්න ඕන. මේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන, නිත්‍ය සංඥාව පජහති කරන්න. සංඥාවේ අනත් අනුපස්සනා කරන්න ඕන, අත් සංඥාව අයින් කරන්න. සංඥාවේ විරාගය අනුපස්සනා කරන්න ඕන, රාගය අයින් කරන්න. සංඥාවේ නිරෝගය නිරෝධය අනුපස්සනා කරන්න ඕන, අර සංචේතනා පැවැත්වීම රෝධ ගැහිම සම්පස්ස නවත්තන්න. ඒක නිසා ඒක කළේ නැත්නම් අර ආනපාන වෙන්නේ නැහැ. අනත්ති වත්තනට්ඨේන භාවනාවක් වෙන්නේ නැහැ. අර වැරදි පැත්ත අයින් කළේ නැත්නම් දැන් අර රාහුල වාද සූත්‍රයේ පැහැදිලිව කිව්වා මෙත්තං හිතේ රාහුල මෙත්තං භාවේ භාවයන්තු ව්‍යාපාදූසෝ පහිස්සති. ව්‍යාපාදය ප්‍රහාණය නොවනවනම් ඔය මොන මෛත්‍රයක් කළත් ඒක ආනපාන සති සමාධියක් වෙන්නේ නැහැ. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒක වැඩක් වෙන්නේ නැහැ. නිකන් වචෙන් ටිකක් විතරයි. ඊට වගේ කිව්වා. ඉතින් ඒක නිසා පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනද්දවත් භාවිතයට ගත යුතු දස සංඥාව. මේක ඊට පස්සේ භාවිතයට ගත්තාම ඒ ගිරිමානන්ද බික්කුණු එක්කෙනෙක් නෙමේ එදා හිටිය සියලු පෘථග්ජන භික්ඛූන්ට මේ බව උදුරා දමන්නට මේ දුක්ඛිත බාහල ගිලාන භවෙන් මිදෙන්නට අර පංචස්කන්ධයෙන් හොඳයි කියලා නන්දි රාග සහගතව උපාදානය කරගෙන පංචස්කන්ධය අල්ලගෙන හිටිය සියලු දෙනාට ඒ රෝගයෙන් මිදෙන්නට මේ බුද්ධ මන්ත්‍රය මේ භාවිතය උපකාර වුණා. ඒ අනුව තථා පහීනෝච පනායස්මන්තෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසි. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළේ එක පෘථග්ජන භික්ඛු කෙනෙකුට නෙමෙයි, සියලුම ගිරිමානන්දස්සලට. ගිරිමානන්දස්ස කියන්නේ මේ පංචස්කන්ධය මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය නන්දි රාග සහගතව කැමැත්තෙන්ම උපාදානය කරගෙන කටයුතු කරන අයට කියපු නාමපදයක් නෙමෙයි මේක. එක්කෙනෙකුට කියපු මේක තියෙන්නේ බොහොම අර්ථ ධර්ම ඇතුව ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් මේක තියෙන්නේ ඊට වැඩිය ගැඹුරු අර්ථයක්. ඒ නිසා මේක එදාටත් අදටත් හෙටටත් මේකේ අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන භාවිතයට ගත්තොත් මේ ගිරිමානන්ද සූත්‍රය වෙන මොනවා නැතත් නිවන් දකින්නට දුක්ඛිත බාල ගිලාන භවෙන් මිදී නිදහස් වෙන්නට මගඵල ලබන්නට පංචස්කන්ධය ඉතින් උපාදානය කර ගැනීම අත්තරින්නට උපකාර වෙන. ඉතින් ඒක නිසා මේක අපි කියවා කියවා ගිරව් වගේ කටපාඩම් කරන්න හරි සජ්ජායනා කරන්න හරි පිරිත් හැටියට වචන පද වේලි ටික කියන්නට තියෙන දේකට වඩා මේ බුද්ධ භාෂිතය භාවිතයට ගත යුතුයි. එනිසා එක පැත්තයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරන්න කියලා. මොකටද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. ඒකයි කිව්වේ නායං ධම්මෝ දුප්පඤ්ඤස පඤ්ඤත්‍රස්සායං ධම්මෝ. මේ ධර්මය ප්‍රඥාවන්තයන්. ප්‍රඥාවන්තයෝ මේක අර අනිච්ච සංඥා කී කියා ඉන්නේ නැහැ. සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව හිතෙන් අයින් කරලා සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත සංඥාව අයින් කරනවා. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරනවා. සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය අයින් කරනවා. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරලා සංචේතනා පැවැත්වීම රෝධ ගැහිම නවත්වනවා. මේක තමයි නිවන. ඉතින් ඒක නිසා මේක ටිකක් ගැඹුරු දෙයක් වුණාට ආනපාන සති සමාධිය කියන එක අර උෂ්ම ගැනීම පිටකිරීම කියන එක ඉගෙන ගත්තොත් නම් කීයටවත්ම ඔය කියවා කියවා ඉන්නවා මිසක භාවිතයට ගන්න බෑ, වාසීයාසි වෙන්නේ නෑ. ඇයි? ඒක කියවා කියවා හිටියට අර වේද මහත්යගේ බේත්‍රීත්ව හොඳ වේද මහත්යේ නිවැරදිම අද්දුටු සත්ව බේත්‍රීට්ටුවල් ලියලා දුන්නා ලෙඩෙකුට. විරඩා කරපු වැඩේ බේත්‍රීට්ටුව ගෙනල්ලා අනේ කොච්චර හොඳ වෙද මහත්තයෙක්ද කොච්චර හොඳ බේතක්ද දුන් අල්ලාල්ල බේත්‍රීට්ටුව කියව කියවා හිටිය. ලෙඩේ සනීප වෙනවද? මේක තමයි කරන්න අද. අද බුද්ධාගමේ කරන්න ඔන්න ඔය වැඩේ. බේත්‍රීට්ටුවට දුන් අල්ලනවා. වෙද මහත්තයාවත් වර්ණනා කර බේත්‍රීට්ටුවත් වර්ණනා කරනවා. බේතත් වර්ණනා කරනවා. හැබැයි කියව කියව ඉන්නවා මිසක් බේත හදාගෙන බොන්න දන්නේ නැහැ. ඒ නිසා ආගමක බේත්‍රීට්ටුව කියවීම විතරයි කරන්නේ, බේත හදාගෙන බොන්න දන්නේ නැහැ. ඒකට ධර්මය තේරුම් ගන්න ඕන, ධර්මඥානයක් තියෙන්න ඕන. ඒ නිසා බේත්‍රීට්ටුව එකවරක් කිව්වාම ඇති හරියට බේත හඳුනාගත්තොත් බේත හදාගෙන ඒ කියපු ආකාරයට බේත බිව්වොත් ලෙඩේ සනීපයි. බේත්‍රීට්ටුව කියව කියව ලක්ෂ වාරයක් කියව කියව ඉන්න මිනිස්සු ඉන්නවා. ඔය ගිරිමානන්ද සූත්‍රය අද ගිහියොත් පැවිද්දොත් ඔය ගිහිපිරිත් කියන මිනිසුත් පැවිද්දොත් ගිරිමානන්ද සූත්‍රයේ ලක්ෂවාරයක් කියපු අය ඉන්නවා. නමුත් බේත හදාගෙන බිවෙන අර වෙද මාත්‍යාගේ බේත්‍රීත්වය කියවගේව දුන් අල්ලල්ල හිටියා වගේ තමයි වුනේ. කිසිම දුක්ඛිත ආබාධ බාල ගිලාන බවකින් මිදී නිදහස් වෙන්න බෑ. වෙන්නේ නැහැ. ඒක අභාවය. ඒක නිසා ඒක කටපාඩම් කරගත්තා. හොඳට පාඩම් තියෙනවා. හොඳට කියවන්න පුළුවන්. හොඳට සංගීත ස්වරූපෙන් කියවන. වැඩක් වෙන්නේ නැහැ. මේක තමයි ආගම. ඒක ධර්මයක් නෙමෙයි. ඒක භාවිතයට ගත්තේ නැහැ. ගන්න. ඒකෙන් වැඩක් වෙන්නේ. ඊගාවට තව එක කාරණයක් මෙතෙන්දී කියන්න ඕනේ. ඒක හැම කෙනෙකුටම ඉතාමත්ම වැදගත්. මොකද්ද? සබ්බ ලෝකේ අභිරත සංඥා අනභිරත සංඥා. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ගැඹුරුම තැන තමයි අභිනිවේෂ අනුසේ උපදින්නේ. අනුසේ නෙමේ අභිනිවේෂ අනුසේ. අභිනිවේෂ කියන්නේ අර උපාදානය නෙමේ ගැඹුරෙන් මේ ගලවන්න බැරි විදිහටම නියත වශයෙන්ම ඵල විපාක දෙන දෙයක් හැටියටයි අභිනිවේෂ අනුසය. නිවේෂ අනුසය කියන්නේ සාමාන්‍ය අනුසය. සාමාන්‍ය වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර නිසා අනුසය උපදිනවා. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා. නමුත් මේ අභිසංකාර තුන නිසා උපදින්නේ අභිරත අනුසය, අභිනිවේෂ අනුසය. මේ තුන තමයි පුඤ්ඤ අභිසංකාර. බුද්ධාගමේ තියෙන ඔච්චරයි. පුඤ්ඤ අභිසංකාර, අපුඤ්ඤ අභිසංකාර, අනිඤ්ඤ අභිසංකාර. දැන් මොකද්ද මේ පුඤ්ඤ අභිසංකාර කියන්නේ? අපි පින්කමක් කරලා යම් කිසි කෙනෙක් පුද්ගලෙක් මිනිහෙක් තමයි පින්කම් කරන්නේ. වෙන කාටවත් පින්කම් කරන්න බෑ. හදයන් පුණාති පුඤ්ඤං වෙන්න ඕන. පින්කමක් කරලා ඒ පිනෙන් අපි යමක් ප්‍රාර්ථනා කළොත් ඉල්ලුවොත් ඒක යද්දොත් යාඥා කළොත් පින්කමක් කරලා ඒක පුඤ්ඤාභිසංකාරයක් වෙනවා. ඒක නියත වශයෙන්ම අභිනිවේෂානුසය හැටියට ඵල විපාක දෙනවා. දැන් බුද්ධාගමේ උගන්වලා තියෙන්නේ පින්කමක් කරලා මේ මහායාන බුද්ධාගම මේ අද ලංකාවේ නමට තේරවාදී කිව්වට මහායාන බුද්ධාගමේ මේක තියෙන්නේ. මේ ලංකාවේ තිබුණ නියම තේරවාදී බුද්ධ ධර්මයේ මේක තිබුණේ නැහැ. අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේක බුදුහාමුදුරුව දේශනා කරපු ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් නෙමෙයි. බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 675කට 80කට විතර පස්සේ කාලෙකදී ඉන්දියාවේ නාගාර්ජුන පාදයන් වහන්සේ කියලා පුද්ගලයෙක් හිටියා. බොහොම ලෝක ප්‍රකට බෞද්ධ මහායානික පඬිවරයෙක්. එයාගේ ගෝලියොත් හිටියා විශ්වමිත්‍ර, වාසුබන්දු, අශ්වඝෝෂ මේ වගේ. ඒ නොයෙකුත් අවස්ථාවල සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය 14ක් විතර ඒ කාලේ ලියලා තිබුණා. මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් තමයි ඔය පුණ්‍ය අභිසංකාර මතුනේ. හැබැයි බුදුහාමුදුරුවොත් දැනගෙන හිටියා මේ එදා අර බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන ආගම්වලත් පින්කමක් කළා. ඒක ප්‍රාර්ථනා කළා, ඉල්ලුවා, වැන් දයද්ද පිටු පැටුවා. ඒ පින්කම තමන්ගේ ප්‍රතිලාභයට උපාදානය කරගත්තා. දැන් අපි පින්කමක් කරලා දැන් බුද්ධාගමේ කරන්නෙමුකෝ දෙව් මිනිස් සැප කෙලවර මේ පින්කම හේතු කොටගෙන මට දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට, එක්ක මතු බුදු වන බුදුන් දකින්නට, එක්ක අර විසාකානන්දා මල්ලිකා සුනන්දාමින් භෝග සම්පත් ධන සම්පත් ඔය ඔක්කොම පුඤ්ඤාභිසංකාර. ඒ නිසා මේක බුද්ධාගමේ තියෙනවා. මේක අර අභිනිවේෂ අනුසය උපදින හිතාගන්න බැරි තරම් පැවැත්ම තුල, සුගතිය තුල, කාම ලෝක තුල මිනිසුන්ව අතරමං කරන මහායානික සංකල්පයක්. ඇයි මහායානිකයෝ මේක කිව්වේ? ඇයි මෙහෙම පින්කමක් කරලා මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරේ. කිව්වේ ඉල්ලුවේ යද්දේ වැන්දේ පිදුවේ ඇයි. මහායාන බුද්ධාගමේ තියෙන්නේ එක යානියයි. තියෙන්නේ කොහොමද? එක යානියයි. තුන් යානයක් නැහැ. ඒ කියන්නේ මහායාන බුද්ධාගමේ බුදු වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. එක විදිහකට විතරයි. මොකද්ද විදිහ? ලෞතුරා බුද්ධත්වයටම පත් වෙන්න ඕන මහායාන බුද්ධාගමේ. ඒකින්ද බෝසත් පෙරුම් පුර ඉන්න මංජුශ්‍රී බෝසතාණන් කියන ඉන්දීය බෞද්ධ පඬිවරයා පාරමිතා සූත්‍ර 21කුත් ප්‍රඥා පාරමිතා සූත්‍රත් ලිව්වා. බුදුහාමුදුරන්ගේ ඒවනේ මේ පාරමිතා. කිසිසේත්ම බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ පාරමිතා පුරපුරා ඉන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ වර්තමාන මොහොතේ මේ manussත් පටිලාභය ලැබූ අවස්ථාවේ මේ භවකය කරන්න, මේ ආශවකය කරන්න, මේ හිත පිරිසිදු කරගන්න, මේ අනුසය අනුසේති කිරීම න අනුසේති කරලා මේ මුල් තුන කපා දාන්න මේ මොහොතේ කටයුතු කරන්න. නමුත් මහායාන බුද්ධාගමේ එහෙම එකක් කරන්න බෑ. මහායාන බුද්ධාගමේ කරන්නේ අර බෝසත් පෙරුම් පුර මිනිස්සුන්ට පින්කම් කර කර යද යද වැඳ වැඳ පතන්න. මේක පස්සේ කාලෙක මේ ලංකාවටත් ආවා. අනුරාධපුර යුගයේ අවසන් වෙනකොටම ඔය බුද්ධඝෝෂලා ආවට පස්සේ මේව තමයි ආවේ. ඊට පස්සේ මේ ලිව්වා ඔය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ආව පොළොන්නරුව ගිය. ඒක නිසා බුදු බව ප්‍රාර්ථනා කර කර පාරමිතා පුර ඉන්න මිසක් මිනිසුන්ට මේ manussත් පැටිලාභයක් ලැබූ අවස්ථාවේ කරගන්න පුළුවන් දේ කරගන්න පාරක් මාර්ගයක් පිළිවෙතක් කිව්වේ නැහැ. ඒක වැහුවා. ඒක වැහුවේ ඔය පින්කමක් කරලා ඒක තමන්ගේ අනාගත යහපත සඳහා ප්‍රතිලාභය සඳහා උපාදානය කර. ඒකෙන් වෙන හානිය අර අභිනිවේෂ අනුසය තත්ත්වය ඉපදීම අර කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වීම දැක්කේ නැහැ. එනිසා සියලු බෞද්ධයන්ට දැන් අද වුණත් ඔය ධර්ම දේශනාවක් කරලා යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහේ හරි මේ අඥානකමට කරන්නේ නොදැනීමට කරන්නේ ධර්මය නොදැනීම නිසා දෙව් මිනිස් අප කෙලවර අර මතු බුදුවන බුදුන් දකින්නට නම් දැන් නවත්තලා තියෙනවා මේ මං කියන නිසා මේක තේරුම් ගත්ත නිසා තාමාර දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න එහෙම නැත්නම් අර පින් වාක්‍ය අර නන්දාමල්ලිකා සුනන්දා සුමනාමෙන් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු වේවා කියලා තාම නවත්තලා නැහැ. මෙන්න මොකක් හක් කියන්න නැහැ දැන්. ඉතින් ඒකින්ද ඒක තාම කියනවා. බල ආන්නකෝ ඔය ආදාවසයට ආවසත් දැන් ගෙදර ගියාම අවසට ඔය රූපවාහිනී වල ඔය චැනල් වල ඔය තියෙනවා. තව නොයෙකුත් FM රේඩියෝ වල බණ කියනවා. තව නොයෙකුත් චැනල් තියෙනවා දැන් බණ කියන. ඔය සියලු තැන්වල ඔය සංනිවේදන මාර්ගවල කියන්නේ මේ මෙන්න මේ වගේ පින්කමක් කරලා ඒක පින් දෙන්න එහෙම එපා. ඔය පින් දුන්නත් තමන්ගේ අර දෙව් මිනිස් අප අර සුගතිය නැති වෙයි. මතු බුදුවන බුදුන් දකින්නට බැරි වෙයි. ඒකින්ද ඔය පින්කම තමන්ම උපාදානය කරගෙන තමන්ටම ඉල්ලීමට යදීමට ප්‍රාර්ථනාවට ඕක උපාදානය කරගන්න. මේක තමයි පුඤ්ඤාභිසංකාර. මේක නිසා තමයි අභිනිවේෂානුසය ඉපදිලා බෞද්ධයාගේ බුද්ධාගංකාරයාගේ ලේබල් බුද්ධාගංකාරයාගේ මේ අදහන බුද්ධාගමේ නිවන වැහෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් පින්කමක් කළොත් ඒක කුසලයක් බවට පත් කරගත්තොත් අර අභිනිවේෂානුසය අනබිරත සංකාරයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒක තමන්ටත් යහපත් ඒක අනුන්ටත් යහපත්. පින් දීලා ඒකෙන් ණයක වෙනවා. තමන්ගේ හිත පිරිසිදු වෙනවා. කුසලස්ස උපසම්පදා. අර පුඤ්ඤාභි සංකාරයක් උපාදානය කරගත්තොත් සංසාරෙ දික් වෙනවා. හැබැයි සුගති ලෝකවල කාම ලෝකවල අතරමං වෙනවා. එතන නිවන නැහැ. ඉතින් ඒක නිසා යමෙක් පින්කමක් කළොත් ඒ මොහොතෙම ඒක කුසලයක් බවට පත් කරගන්න ක්‍රමය විදිය පිළිවෙත තේරුම් ගත්තනම් අන්න ඒක අර සංකාරේ අනබිරත සංඥාව වැඩුවා වෙනවා. මේක අර පින කුසලයක් බවට පත් කර ගැනීම නිවනට උපකාර වෙනවා. පින තමන්ගේ ප්‍රතිලාභයට තමන්ගේ මතුවට යමක් ලබා ගන්න එක රාගයයි මෝහයයි තියෙන දෙයක්. දැන් පින්කමක් කරලා ඒකෙන් ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් කරන්නේ මතුවට මට මගේ එක රූපේ එක කෑම බීම හොඳ රජ සැප සිතු සැප බ්‍රහ්ම සැප දේවු සැප බලාපොරොත්තු වෙනවා නම් එතන ඒ හිතේ තියෙන්නේ රාගයයි මෝහයයි වෙන නොදැනීමයි අඥානකම වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒක නිසා මේ මොහොතේ කරගන්න තිබුණු අර කුසලස්ස උපසම්පදා නැතුව ගිහිල්ලා අභිනිවේස අනුසය ඉපදිලා නිවන වැහෙනවා. මේක තේරුම් ගන්න බෞද්ධ බුද්ධ ධර්මයේ තේරුම් ගත්තා නම් මේක තේරුම් ගන්නවා. බුද්ධාගම් කාරයෙකුට මේක තේරුම් ගන්න බෑ. වහලා තියෙනවා නිවන වහනවා වෙන මොකක්වත් නෙමෙයි කරන්නේ. ඊළඟට දෙවෙනි එක අපුඤ්ඤ අභිසංකාර. මේකත් අභිසංකාරයක්. මේක සියලු තැන්වල අද කිරෙනවා. දැන් මේක තමන් මෙතන හිට මෙතන ඉන්න මේ ධර්මය නොඇසූ සියලු දෙනා අතින් මීට ඉස්සෙල මේ දැව වෙලා තියෙනවා. දැන් අපි හිටමු අපිට ගැලපෙන්නේ නැති අල්ලන්නේ නැති පාඩුවක් වුණා මොකක් හරි. එක්කෝ අපේ දෙයක් නැති වුණා, අපිට දුකක් දුම්නසට හේතු වෙන යම් දෙයක් සිද්ධ වුණා. අපි හිටමුකෝ අපේ වත්තේ කෙහෙල් කැනක් තිබුණා. දැන් කෙහෙල් කැන පැහිලා අපි ඒක දැන් අපි වැව්ව කෙසෙල් ගහේ කෙහෙල් කැන පැහිලා නම් කපලා ගෙට අරගෙන අපි ආරක්ෂා කර ගැනීම ඒක අපේ යුතුමාවක් ගිහමක්. ඒකේ වරදක් නෑ. ඒක කරන්නේ නැතුව දැන් ඔන්න කෙහෙල් කැන තිබුණා. කෙහෙල් කැන කවුරු හරි කපාගෙන ගියා. කපාගෙන ගිය ගමන්ම Tamanට වේගයක් වේදනාවක් ආවෙනවා, තරහක් එනවා, වෛරයක් එනවා. අර පාඩුවක් පොඩි වුණා. හැබැයි කලේ මොකද, දැන් අර කෙහෙල් කැන කපාගෙන ගිය මිනිහට එක්කෝ අඩුගානේ වචනෙන් හිතෙන් ක්‍රියාවෙන් හරි එක්කෝ දේවාලයකට ගිහිල්ලා පලි ගහනවා, එක්කෝ ශාප කරනවා, එක වෛර කරනවා, එක ණය ගන්න ඕන, හෙන හට ගන්න ඕන කියලා කටින් වචනෙන් හෝ සිටිවිල්ලෙන් හරි කියනවා. මගේ කෙහෙල් කැන කපාගෙන ගියා, මේ කපාගෙන ගිය මිනිහට නම් මේ මේවා වෙන්න ඕන කියලා හිතෙන් වචනේ ක්‍රියාවෙන් ක්‍රියාවෙනුත් දේවාල වලට ගිහිල්ලා පලි ගහනවා. දේවාල වලට ගිහිල්ලා ඔය පොල් ගහනවා, පලි ගහනවා, ශාප කරනවා, දෙස් දෙවල් තියනවා, කාලිකෝවිලට ගිහිල්ලා මරලා තෝනිරිනවා, නොයෙකුත් දේවල්. ඔයන් ගුණේ මොකද, අර කෙහෙල් කැන කපාගෙන ගිය එක බොහොම සුළු පාඩුවක්. ඔය කෙහෙල් කැන තමන් කෑවනම් හෙට උදේ ටොයිලට් එකට ගිහිල්ලා ඒක ඉවරයි. ඉතින් එහෙම කෙහෙල් කැන කපාගෙන ගිය එක තව කෙහෙල් ගහක් හදාගෙන මේක කරන්න පුළුවන්, මේකත් උනේ හොඳටයි, මං කවද හරි කාගේ හරි අනුන්ගේ දෙයක් ගන්න නැති, ඒකින්ද ණයක් තිබුණා, දැන් ණය මිදී නිදහස් වුණා කියලා මේ සියල්ල සිද්ධ උනේ හොඳටයි කියලා ඉවසලා විමසලා අපිට අර මෙත්තානුස්සතියෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒක යහපතක් වෙනවා. නමුත් අර කෙහෙල් කැන කපාගෙන ගිය එකෙන් අපි දෙවෙනුව අර එක්ක නඩු දානවා, පොලිසිය යනවා, දේවාලයකට යනවා, පොල් ගහනවා, ඡාප කරනවා, එක්ක දෙස් දෙවල් තියනවා, වචනෙන් කතාවෙන් ක්‍රියාවෙන් අර තමන් විස කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. ඔය පොල් ගහන එක, පලි ගහන එක, ඡාප කරන එක සියලුම දේ අපිට පේන්නේ නැතුවට හිතන්න බැරි තරමක් මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කිලුටු කරනවා. මහා භූත හතරම කිලුටු කරන්නේ මිනිස්සු ඔය ශාප කරන එකෙන්. ඔය දේවාල තියෙන පන්සල්වල, ඔය පන්සල්වල තියෙන දේවාල වලින් විතර වෙන ශාප කරන තැන ලෝකේ නැහැ. ලංකාවේ ඔය පන්සල්වල දේවාල තියන්න වටින්නේ නැහැ. අනිප්පාර ඒ ද්වේෂයෙන් කරනවා, වෛරයෙන්. ඒ වගේම වස්කවි කියනවා. දැන් සෙත්කවි කියන්නේ මොකටද? කාට හරි යහපතක් වෙන්නද? මොන හරි ඉල්ලන්නද? ඉල්ලන්න. ඒක රාගයෙන් මෝහයෙන් අරක ද්වේෂයෙන් මොහෙන් දෙකම අපුඤ්ඤාභිසංකාර. දෙකම පුඤ්ඤාභිසංකාරය එහෙම නෙමෙයි. දෙයියන්ට බෑ අපිට මොකක්වත් දෙන්න. කාටද කරගන්න පුළුවන්? තමන්ට. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම තමන්ට නොගැලපෙන තමන්ට පාඩුවක් කලාභයක් අපහසුවක් දුකක් ශෝකයක් ආව ගමන් යනවා දුවගෙන දේවාලෙකට. යනවා එක්ක පූජාවට්ටියක් තියලා උපාදානය කරගන්න ඉල්ලනවා රාගෙන් මොහෙන්. එහෙම නැත්නම් අර වස් කවියක් කියලා පූජාවට්ටියක් තියලා ශාප කළා පොල් ගහලා පලි ගහලා ඔය පොල් ගහන එක පලි ගහන එක විතර මේ විශ්වයට කරන්න පුළුවන් විනාශයක් මේ මහා සතර භූත කිලුටු වෙන දෙයක් තවත් නැහැ ලෝකේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක ඊට පස්සේ ඔය පොල් ගහන එක පලි ගහන එක ඔය ශාප කරන එක ඔය දේවාල වලට ගිහිල්ලා යම් යම් අය ඊට පස්සේ මේක රූපවාහිනිය වලින් රේඩියෝ වලින් පෙන්නනවා කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඕකට පක්ෂ මිනිසුන්ටත් ද්වේෂයක් ඇති වෙනවා. විරුද්ධ මිනිසුන්ටත් ඇති වෙන්නේ ද්වේෂයක්ද නැද්ද? දෙපැත්තටම ද්වේෂය. එතකොට මෙන්නේ අර එක මිනිහෙක් දෙන්නෙක් ගිහිල්ලා පලි ගැහුවා පොල් ගැහුවා ශාප කළා මේක රූපවාහිනියෙන් පෙන්වුවහම මොකද වෙන්නේ? මුළු රටේම මිනිස්සුන්ගේ අර අපුඤ්ඤාභි සංකාරය අර ද්වේෂය අර වෛරය අර ද්වේෂය මෝහය නිසා මුළු සතර මහා භූතයන්ම කිලුට වෙනවා අඳුරු වෙනවා. විස කිරණ ශක්තියක් විශ්වයට තමන්ට තේරුම් ගන්න බැරුවට අපි මේ කළු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කළාම මේක මසැසට පේන්නේ නැහැ. මේ සතර මහා භූත පුදුම විදිහක කිලුටු වෙනවා. මේ කිලුටු වූ සතර මහා භූත කොහොමද නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නේ? අර භ්‍රමණය කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් කරු. භ්‍රමණය වේගවත් කරනවා. භ්‍රමණය වූ ධර්මට තමයි ඒකයි ඔය සැඩ සුළං මහවැහි සුනාමි නායෑම් ඒ වගේම නියඟ මේ සියලු දෙයට හේතුව මිනිස්සුන් විසින් ඕවගේ අපුඤ්ඤාභි සංකාර කරලා මේ සතර මහා භූතයන්ගේ අර ස්වභාවික තත්වය විකෘති කළා කළු කළා විස කිරණෙන් කිලුටු කිරීම. එතකොට මේ මහා භූත හතර කිසිසේත්ම ඒ තත්වයෙන් අපි පොළොව කොච්චර කිලුටු කළත් කුණු වල දැම්මත් කොමාරි පොළොවේ එක මේකට අපි වතුරට කොච්චර හෝද ලකුණු දැම්මත් භ්‍රමණය වෙලා වෙනකොට මොකද වෙන්නේ? වතුර පිරිසිදු වෙනවා. අපි වාතයට කොච්චර අපිරිසිදු දෙයක් දැම්මත් වෙන්නේ වාතයේ වේගය භ්‍රමණය වැඩි වීම. මේ වගේ තමයි දැන් ඔය ලෝකේ. දැන් තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුවත් ලෝකයක් තුන් ලෝකයක්. දැන් ඔය ශරීර කූඩුවට මේ වගේ අර කිලුටු කෙලෙස් ගති රාගදේශ මොහොමයි වෙන මොකක්වත් නෙමෙයි. දැන් මම මොකද වෙන්නේ? මේකේ තියෙන ස්වභාව ධර්මෙම පියුරිෆයි කරන, එහෙම නැත්නම් මේක පිරිසිදු කරන ක්‍රමයක්. කොහොමද පිරිසිදු වෙන්නේ? භ්‍රමණය වේගවත් කරලා. අපි කියනවා බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා කියලා. ඒක සීමාවක් තියෙනවා. සීමාව ඉක්ම වූ ගමන් මොකද වෙන්නේ? දැන් හાર્ට් ඇටැක්. හේතු අයින් කළොත් ඵලයෙන් මිදෙන්න පුළුවන්. හේතුව මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය, ඔය පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තොත් ධර්මඥානයක් ධර්මයක් තියෙනවා. තමන්ගේ හිත පිරිසිදු නම් අර ලේ ධාතුව නියම ගානකට ප්‍රමණය වෙනවා. ඔය අර සියලු 108ක් වූ රෝගවලින් තමන්ට මිදෙන්න පුළුවන්. වාපිච්චෙම් තුන්දොස් කිපෙන්නේ නැහැ. සමනය වෙනවා. මේකයි ධර්මතාව. මේ දහම බේත වෙන මොකක්වත් නෙමෙයි. සියලු රෝගවලට සංසාර රෝගයට මේ දහම බේත. ඉතින් ඒක තේරුම් ගත්තේ නැතුව තමා ඔය මිනිස්සු අර පොඩි දෙයක් තමන්ට නැති වුණාම වේගයක් වේදනාවක් ආවම ඒකට එකට එක කරනවා. අර එකට එක කරනවා. ඒක තමයි අපුඤ්ඤාභි සංකාර. අර කේල් කැණ ගපු එක ඔය කේල් කැණ ගත්ත මිනිහා ගත්තාවේ මිනිහත් කාපුවා මිනිහත් යහපතක් වේවා කියලා මෛත්‍රී කළා. මේකත් සිද්ධ වුණේ හොඳයි හොඳටයි. මං පෙර කවදාහරි ණයක් ගන්න නැති දැන් අය මිදී නිදහස් වුණා. මං ඒකෙන් නිදහස් වුණා. කොච්චර හොඳද මේක වුණේ කියලා ඊගාවට තව කේල් පැලයක් හදලා ඒකෙන් කන්න පුළුවන්. එක කඩෙන් ගිහිල්ලා කේල් අවුරියක් ගෙනල්ලා කන එක. එහෙම කළා නම් අර ශාප කරන්නේ වෛර කරන්නේ අර ඊර්ෂ්‍යා කරන්නේ අර පලි ගහන්නේ අර වස් කවි කියන්නේ අර වියදම් කළා දෙස් දෙවල් තියන්නේ නැහැ. ඒක නිසා මේක බලන්න මිනිහෙකුට කරන්න පුළුවන් හිතලා කොයි තරම්ද මේක ආනපානමයි වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් මේක කළොත් මේ විදිහට අපුඤ්ඤා විසංකාරයක් වෙනවා. අභිනිවේෂ අනුසය වෙනවා. තමන්ගේ නිවන බොහොම ගැඹුරින්ම වහන වැඩ තමයි පුඤ්ඤා විසංකාර අපුඤ්ඤා විසංකාර දෙකත්. තුන්වෙනි එක අනිංජ අභිසංකාර. අනිංජ අභිසංකාර කියන්නේ ඔය අද ලංකාවේ සියලු භාවනා මධ්‍යස්ථානවල සම්මත සම්ප්‍රදායික කරන්නේ මේ අනාර්ය අභිඥා ලබන්න ඒ වගේම අරූපී ධ්‍යාන ලබන්න කටයුතු කර. අරූපී ධ්‍යානයක් යම් කිසි කෙනෙක් ලැබුවොත් ඔය අරූපාවචර ධ්‍යාන ආකාසඤ්ඤායතනෙ ආකිඤ්ඤායතනෙ විඥානඤ්ඤායතනෙ නේව සංඥාන ආසඤ්ඤායතනෙ බුද්ධ කල්ප 7කට නිවන වැහෙනවා. අර අසිත තවුස ඔය අරූපී ධ්‍යාන වැඩි කෙනෙක් ඉෂුවරේ ඉදිපාටි ආරෙපේ උනේ මොකද ඇඬුවා ඇඬුවේ ඇයි දැන් බුදුහාමුදුර බෝසත්තුමා බුදු වෙනකොට තමන් මිය පරලෝ ගිහිල්ලා ඊට පස්සේ බුද්ධ කල්ප 7කට එයා දැන් කරගත්ත දේ කරගෙන ඉවරයි. දැන් අයින් කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද බුදුහාමුදුර බුදු වෙලා හිටියේ නැහැ. ඒකින්ද ඇඬුවා දැක්කා යා තුන්කල් දක්නා නෝනක් තිබුණා. එයා දැක්කා යන්නේ යා නේව සංඥානා සංඥා නේව සංඥානා සංඥා යතනි ගියාට පස්සේ තව බුද්ධ කල්ප 7ක් යනකම් එයාට ආපහු ඉන්න බෑ. ඒ නිසා මේ භාවනා බර අක්කන සූත්‍රයේ කියනනේ දීගාවික දීගායුස දේවනිකායවල අක්කනෝ අසමිය. මේකම තමයි හේතුව. ඒ නිසා අර අනිංජ ආභිසංකාර කියන එක මේ අරූපී ඥාන වැඩුවොත් ඒව තමයි ඔය ඔක්කොම අද ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල වඩන්නේ අනාර්ය අරූපී ඥාන. ඒවා බුදුහාමුදුරන්ගේ දේවල් නෙමේ. ඒවා මේ සම්මත වේදාගමේ උපනිෂද් ධර්මයේ බුදුහාමුදුරුව බුදු වෙනකොටත් ඔය ආරාල්ල කාලාමල ගාව උද්දකරාමල පුත්‍රලා ඔය පංචවග්ගයේ බිකුන් මේ සියලු දෙනා වඩලා අවිඥා ලැබුවේ අරූපී ධ්‍යාන ලැබුවේ ඔය. ඒවා නිවන වහින වහන දේවල්. මේ තුනම නිවනට බලවත්සේ නිකන් නෙමේ අභිනිවේෂ අනුසය. අනුසය නෙමේ අභිනිවේෂ අනුසය. මේක තේරුම් ගන්න ඕනේ. ඒවා එකයි කිව්වේ ඒවා අභිරත සංකාර. මේවට අනභිරත සංකාර අනුපස්සනා කරලා මේ හැම මිදීනට ඒකටත් ආනපාන සති සමාධියමයි උපකාර වෙන්නේ. දැන් පුණ්‍යා පින්කමක් කරපු ගමන් ඒක කුසලයක් කරොත් අර ආනපාන සති සමාධිය වැඩිවීමෙන් එකින් මිදීනට හසුවෙන්න. ඒ වගේම තමන්ට පාඩුවක් දුකක් ආවොත් අර එකෙන් මිදී නිදහස් වෙන්න අර ඒ සියල්ල සිදුනේ හොඳටමයි කියලා අපි යොසලමසල මෙනෙහි කළොත් ඒකෙන් මිදී නිදහස් වෙන්න. ඒ වගේම මේ අනිංජාවි සංකාර කිසිසේත් කාටවත්ම කවදක්වත් යහපතට නෙමේ තියෙන්නේ අර අනන්ත අප්‍රමාණ කාලයක් අසඤ්ඤතලවල අතරමං වෙන්න හේතුවක්. හැබැයි ඒක අද බුද්ධාගංකාරයෝ සියලු දෙනා බ්‍රහ්මත්වයට පත් වෙන දේවත්වයට පත් වෙන තමා ඔක්කොම දෙව් මිනිස් අප කෙලවරට ඒකමයි බුද්ධාගමේ වැඩි. ඒක නිසා බුද්ධාගමේ කොහේවත් මේ මහායාන බුද්ධාගම මේක. මේකේම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන බුද්ධ ධර්මයක් මේ මහායාන බුද්ධාගමේ නෑ. මේකේ ගැඹුරින්ම තියෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ඊට පස්සේ අර පාරමිතා සූත්‍රවල මංජුශ්‍රී බෝසතාණන් කියපු වැරදි දහමක් නෙමේ ඒක. ඒක පැවැත්මට උපකාර වන දෙයක්. ඒක නිසා මේ මහායාන බුද්ධාගම මේ ඔක්කොම තියෙන්නේ. මේකේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ උතුම් නිවැරදි නිර්මල ත්‍රිපිටකයේ තියෙද්දි පස්සේ කාලෙක සියලුම මිනිසු අටුවා ටීකා ටිප්පණි ලිව්වේ ආගම හදාගත්තේ අර විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට. ඊට පස්සේ සියලු දෙනා ඔය බුරුමෙට ගිය පිරිස ආපහු එනකොටත් ගිනාවේ මේ මහායාන බුද්ධාගමේ තිබ්බ මූලික දේවල්. ඒවා නිවන නැහැ. ඒවා බුද්ධ ධර්මයේ නෙමෙයි ආගම.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. මගේ පළමුවෙනි ප්‍රශ්නය මෙයයි. බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේසේති. මේ පැහැදිලි කරලා දෙන්න ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
එකක් නෙමේ, මෙතන පහක් තියෙනවා. බුද්ධෝසෝ භගවා බෝධියාමි ධම්මං දේසේති, සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේසේති, තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේසේති, දන්තෝසෝ භගවා දමතයාමි ධම්මං දේසේති, පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේසේති. පහේම තියෙන්නේ මොකද්ද? ධම්මං දේසේති. බුද්ධෝසෝ භගවා කියන්නේ භව උදුරාදම් රාග භව, ද්වේෂ භව, මෝහ භව තමන්ගේ හිතෙන් ඉදුරාදම් භාග්‍යවතුන් වහන්සේ භගවත් තත්වයටපත් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධෝසෝ භගවා. අනික් අයටත් භව උදුරාදම් බෝධියාම ධම්මං දේසේ. ධර්මයේ දේශනා කළේ මොකද්ද? තමන් බව උදුරා දැම්ම අනුන්ටත් බව උදුරා දමන්නට උපකාරක ආකාරයට ධර්මයේ දේශනා. සන්තෝසෝ භගවා, සන්තෝ මේ සන්දෙස්සේති, සමාදපේති, සමුච්ඡේදේති, සම්පහන්සේති, මේ ඥානපද හතර අවබෝධ කරගත්ත සංසාර සම්බන්ධය සදාටම ගසා බිඳ දැමු සංඝ තත්වයට පත් වූ සන්තෝ භාග්‍යවතුන් වහන්සේ අනික් අයටත් මේ සංගසා දමන්නට, සංසාර බැඳීමෙන් මිදී නිදහස් වෙන්නට ධර්මය දේශනා කළා. තින්නෝසෝ භගවා තරණය, එතර වුණා මේ මේ තරණය, මේ සංසාර ගමන, මේක රිය ගමන, අපි එතර වෙන්න ඕන. එතර වූ පූර්ණාසයෙන්ම එතර වූ බුදුහාමුදුරුවෝ තින්නෝ, තරණය කළ බුදුහාමුදුරුවෝ අනික් අයටත් මේ සසර කතරින් එතර වෙන්න ධර්මය දේශනා කළා. දන්තෝසෝ භගවා ධම්මතියා, ධමනය වූ මේ ඉන්ද්‍රිය හය අර සංවර කරගෙන, ශික්ෂණය කරගෙන, රහබැලීම අත්හැරිමින් ධමනය කරගත් ඉන්ද්‍රිය ධමනය කරගත්ත බුදුහාමුදුරුවෝ අනික් අයටත් තම තමන්ගේ ඉන්ද්‍රිය දමනය කරගෙන රහබැලීම අත්තරින අරහත්ත්වයට පත්වෙන්නට ධර්මය දේශනා. පරිනිබ්බුතෝසෝ පූර්ණාසයෙන් බැමිතුන කපා දමා නිබ්බිදා වූ නිබ්බානගාමී වූ භාග්‍යවතුන් වහන්සේ අනික් අයටත් බැමිතුන කපලා නිබ්බිදා වෙලා නිබ්බානගාමී වෙන්න ධර්මය දේශනා කළා. මේක ගැඹුරුද? ඔක්කොමගෙම පහේම තියෙන්නේ මොකද්ද? දේශනා කළේ මොකද්ද? ධර්මය. වෙන මොකකින්වත් වැඳුම් පිදුම් යැදුම් පැතුම් කියලා තියෙනවද? කරලා ඕක කරන්න පුළුවන්ද? එකක්වත් බෑ. අද කරන්නේ මොකද? වඳිනවා, පුදනවා, යදිනවා, පතනවා. අර ධර්මයක් නෑ. එනිසා මේ ධර්මය උපකාර වෙන්නේ මෙන්න මේ කාරණා පහට කියලා බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා.
අවසරයි ගෞරවනීය ආර්යතුන් වහන්සේ. සබ්බූප පටිනිස්ස නිස්සග්ග අනිස්සිතෝව තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
මොකද්ද?
සබ්බූප පටිනිස්සග්ග
සබ්බ උපදි. මේක හරියට මාගදී භාෂාවේ වචන කියවන්න ඕන. අකුරක් ඇලපිල්ලක් වෙනස් වුණොත්, අඩු වුණොත්, වැඩි වුණොත් මොකද වෙන්නේ? මේකේ තියෙන්නේ අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදිති. එහෙමනම් සබ්බූපදි පටිනිස්සග්ගෝ සබ්බ උපදි. උපදි කියන්නේ මොකද්ද? ඔය උපාදානය කරගත්ත ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට පඤ්චස්කන්ධයම ආයතන හයෙන් උපාදානය කරගෙන තිනවා පෘථග්ජන මොනි. ඒ නිසා සබ්බ උපදි පජහති කරන්න ශේෂයක්වත් ඉතුරු නොවන අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් ඉතුරු වුණොත් උපාදානය කරගත දේ පැවැත්ම තුළ. ඒක නිසා අර පුඤ්ඤාභි සංකාර කිරීමෙන් උපාදානය කරනවා, පින්කමක් කරනවා. අපුඤ්ඤාභි සංකාර කිරීමෙන් පාපයක් දුකක් අවඩක් කරලා පැවැත්මට හේතු වෙන දෙවෙනි වේශයේ දේවල් උපාදානය. අනිඤ්ඤාභි සංකාර කිරීමෙන් උපාදානය කරගන්නවා අර ධ්‍යාන ලැබලා අර බ්‍රහ්ම තුළ අර ආලියට දැනට අහු වෙලා එතන සුවයි කියලා එතෙන්ටපත් වෙන එකත් උපාදාන. ඒ බ්‍රහ්මත්වයේ උපාදානය කරගැනීම, දේවත්වයේ උපාදානය කරගැනීම, බෝසත්කම උපාදානය කරගැනීම, ඒ සියලු දේ උපාදානය කරගැනීම. ඒක නිසා සම්බූපදී පජහති කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතෝ මේක නිච්ච නැහැ, අනිච්චයි. අත්ත නැහැ, අනත්තයි. සුඛ නැහැ, දුක්ඛයි. මේක නොබැඳිය යුතුයි, නිබ්බිදා. අභිනන්දනයක් නැහැ. මේක විරාග කළ යුතුයි, රාගයෙන් කටයුතු කළ නොකළ යුතුයි. මේක නිරෝධ කළ යුතුයි, රෝධ නොගැහිය යුතුයි. මේක උපාදානය කර නොගත යුතුයි, පටිනිස්සග්ග කළ යුතුයි. ඒක තමයි තීරණ. මේක තියෙන්නේ ආනපාන. දෙපැත් තමයි තියෙන්නේ. ආනපාන හැම වචනිකම පේලියකම පදයකම ආනපාන තියෙනවා. දෙපැත්ත තියෙනවා.
පටිනිස්සග්ග.
පටිනිස්සග්ග කියන්නේ දැන් මේ අපි පැවැත්ම ගෙනියන්නේ පටිසංසග්ග කරගෙන. පටිච්ච වුණාම මොකද වෙන්නේ? ඒක පටිසංසග්ග වෙනවා. ඒ නිසා ඒ පටි කියන්නේ බැම්ම. දැන් අපි මේ බැම්මකට බැඳුනේ, හිරේකට බැඳුනේ මොකද? පටිසංසග්ග. ඉතින් ඒක නිසා පටිනිස්සග්ග කරන්න ඕන.
ආයතන හන්සේට දීර්ඝායුෂ වේවා.
අවසරයි ගරු අරහතුන් වහන්ස. අපේ සිතට තරහක් හරි දේශයක් හරි ආවම අපි මෙත්තානුස්සතිය වඩලා සිත සමතයකට පත් කරගන්නවා. ඊට පස්සේ මරණානුස්සතිය වඩනවා. බුද්ධානුස්සතිය වඩන්නේ වැඩෙනවා. අපි කොහොමද හරියටම දැනගන්නේ මගේ සිත තුළ බුද්ධානුස්සතිය වැඩුණා කියලා? ඒ කියන්නේ මට නැවතත් ඒ සිද්ධිය මතක් වුණාම තරහ
නිබ්බිදා වුණොත්, නිබ්බිදා කියන එකේ තේරුම නොබැඳීම.
එහෙමයි.
අපි මෙතෙක් කල් බැඳි බැඳින් තිබුණේ අර සම්බන්ධයක් බැඳීමක් තියෙනවා. දැන් Tamanට තේරෙනවා Tamanගේ හිතේ තියෙන උපේක්ෂිත. දැන් බැඳින්නේ නැහැ. දැන් ඇලින්නේ නැහැ. දැන් ගැටින්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. එහෙනම් නිබ්බිදා. දැන් අපිට තාමත් තරහ යනවන නිබ්බිදා වෙලා නැහැ.
ස්වාමීනි, එන සිද්ධියටමද ආයෙ තරහ යනවන?
ඔව්, ඒක උදුරලා දාලා නැහැ තාම. බව උදුරා දාලා තියෙනවා නම් ආයෙලින් අබ්බැගටින් අබ්බැ මුලා වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ යම්කිසි පුද්ගලයෙක් ඔයාට නොගැලපෙන වැඩක්, දෙයක්, ක්‍රියාවක් කරනවා. ඔයා ඇහෙන් හෝ කනින් හෝ සිතින් හෝ මේක අහනවා. අහනකොට ඔයාට තරහ යනවා නම් ඔයා ඒකට බැඳිලා. ඔයා ගාව තියෙන මේක නෙමේ කරන්න තිබුණේ මේක. හරිද? නැත්නම් තරහ යන හේතුවක් නැහැ නේ.
එහෙම.
ඒ කියන්නේ ඔයාට නොගැලපෙන දෙයක් එයා කළේ. හැබැයි ඒක ඔයාටයි නොගැලපෙන. ඔයාගේ හිතේ නිච්ච වෙලා
තියෙන.
ඒ පුද්ගලයාගේ හිතේ ඒක තියෙන ඒකයි හරි. දැන් දරුවෙක් වුණත් මේ යමක් කරනවා. දරුවා ඒක කරන්නේ එයාගේ ඉච්ඡාන්. ඔයා ඒක හිතන්නේ ඔයාගේ ඉච්ඡාන්. ඒකින්ද ඔයාට ගැටුමක් ඇති වෙනවා. මොකද ඔයාගේ කෝට ගැලපෙන්නේ නැහැ එයාගේ කෝ. මේක ඒ පුද්ගලයාගේ ඒ සිටිවිලි පරම්පරාවක එකක්. මෙයා ඒක ඔයා දැන් කෝවක් හදාගෙන තියෙන. ඒකෝවට ගැලපෙන්නේ නැත්නම් ඔයාට ගැලපෙන්න තරහය. ඒකෝවට ගැලපෙනව නම් ඔයාට ප්‍රියයි මනාපයි. ඔයා ඒකට ඇලිනවා. ඒකට තන්නවා. මේ දෙකම වැරදි. කෝවක් හදාගන්නේ අර ප්‍රිය මනාපකම. ඒක තමයි තමන්ගේ අර දැක්ම දෘෂ්ටිය ආකල්පය. ඒ නිසා මේක තමන් වෙනස් කරගන්න ඕන. කාටවත් වෙනස් කරලා දෙන්න මේක බෑ. කවුද වෙනස් කරගන්න ඕන තමන්ගේ දැක්ම දෘෂ්ටිය?
තමන්මයි.
දැන් මේකට මේකේ ඉච්ඡ කියන එක තමයි මේකට මුල් වෙන්නේ. දැන් මේ ඉච්ඡ පටිච්ච වෙලා අනිච්ච වෙන්නේ කොහොමද? ඒකෙන් යද නිච්ඡන් තන් දුක්ඛන් ඒ වගේම එතන් මම හේසෝ අමස්මි හේසෝ මේ අත්තාටි කියන තත්වයට පුද්ගලයෙක්පත් වෙනවා. මේකට මම පොඩි උදාහරණයක් කාටත් තේරෙන විදිහට කල්පනා කරන්න මම කියන්නම්. දැන් ඔන්න අපි හිටමු එක්තරා පිරිමි ළමයෙක් අවුරුදු 20ක් විතර යනකොට ඒ පිරිමි ළමයාට අවුරුදු 18ක විතර ගෑනු ළමයෙක් හම්බුණා. ලස්සන කතා කළා, යම් ආශ්‍රයක් කළා. ආශ්‍රයක් කරනකොට අර හිතේ දැන් පටිච්ච වුණා. පටිච්ච වුණ නිසා දැන් කැමැත්තට බැඳුණා. යම් හේතුවක් නිසා පටිච්ච වුණා. දැන් පටිච්ච වූ ගමම්ම කරන්නේ අර ගෑනු ළමයාගේ පින්තූරේ මේම කැමරාවේ අර මුතුන ටික් කියලා ගන්නවනේ පින්තූරයක්. මේ පින්තූරේ අරගෙන මේ පින්තූරයක් ගත්ත නෙමේ අර මනෝමය වශයෙන් පින්තූරයක් අරගෙන කොහෙද තැන්පත් කරගත්තේ? තමන්ගේ චිත්ත සන්තානේ අර පින්තූරේ තැන්පත්. අර පින්තූරේ දැන් නිච්ච වුණා. දැන් තන්පත් කරගත්තනේ. තන්පත් කරගත්තේ තමන්ගේ කැමැත්ත අනුව. දැන් ඒක පටිච්ච වුණා, අභිච්ච වුණා, නිච්ච වුණා. දැන් මේ නිච්ච වූ පින්තූරේ දැන් තමන්ගේ චිත්ත සන්තානේ තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අපි එක පාට සීපත් වූ ගමන් පින්තූර ගන්නවා, එළියට බලනවා, ආයිදානවා. ගන්නවා පින්තූරේ, ආයිදානවා, බලනවා. ඊට පස්සේ අර ගෑන් ළමයා දකින්න ලැබුණේ නැහැ. කොමාරි දැන් පටිච්ච වුණා, නිච්ච වුණා, දැන් පින්තූරේ තියෙනවා. පින්තූරේ ගන්නවා, බලනවා, දානවා. හැබැයි ළමයාව දකින්න නැහැ. මේ ළමයා කොමාරි මේකට පටිච්ච වුණේ නැහැ. එයා ගිහිල්ලා කසාද බැඳලා දැන් විවාහ වෙලා ළමයි හම්බෙලා ඔන්න දැන් මේ අවුරුදු ගානකට පස්සේ අවුරුදු ගානම අර පිරිමි ළමයාගේ ඔය පින්තූරේ මේ මනෝමයකය තියෙනවා. බලනවා, දානවා, බලනවා, දානවා. නිච්ච වෙලා වෙනස් වෙන්නේ නැහැ. අර එදා දැක්ක පින්තූරෙමයි තියෙන්නේ පටිච්චුම්. හැබැයි අර දැන් විවාහ වෙලා දරුවෝ හැදිලා මුණුබුරොත් හැදිලා ආච්චි කෙනෙක් වුණා. දැන් ඔන්න අවුරුදු 50ක් විතර වෙලා තියෙනවා. අවුරුදු 30කට විතර පස්සේ එකපාරට එක දවසක් කොහොම හරි අහම්බෙන් මේ ළමයාව, මේ ගෑනු ළමයා දැන් ආච්චි කෙනෙක් දැක්කා. දැන් මොකද හිතෙන්නේ අර පුද්ගලයාට? පොලෝ පලාගෙන හිට යන්න හිටෙන් නැද්ද? මම මෙච්චරකල් මේ තැන්පත් කරගෙන හිටියේ මොකක්ද? මම නිච්ච කරගෙන හිටියේ මොකක්ද? අර ස්වාභාවික රූපේ ලෝකෙ තිබුණු අනිච්චයි. ඒක වෙනස් වෙලා වෙනස් වේගෙන යනවා දවස ගන්න වයසට යනවා. හැබැයි අර තමන්ගේ නිච්ච කරගත්තද වෙනස් වෙන්නේ නැහැ ශේෂය. මෙන්න මේ නිච්ච අපිට පුළුවන් නම් මේක අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන ඕකයි. අර අපි තන්පත් කරගත්ත රූපය එක වේදනාව එක සංඥා ඔය සියලු දේ වෙනස් වෙන බව අපි දන්නේ. තේරුම් ගන්න. තේරුණා නම් අපි මේක පටිච්ච කරගෙන, අභිච්ච කරගෙන, තදූපයන් පටිච්ච කරගෙන මේක තියාගන්නවද?
නෑ.
ඔක තියාගන්න. එතකොට අත්තරින්න පුළුවන් වෙන්නේ මේක විපරිණාමයේ සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාව විනා භාව බව වෙන බව. එහෙම නැත්නම් මේක නිච්ච නැ අනිච්ඡං සුඛ නැ දුක්ඛං මේක අත් නැ විපරිණාම ධම්ම. මේක විනාශ වෙන බව යථා පරිදි යථා භූත ඥානෙන් යම් කිසි තැනක දැනගත්තනම් ওই පින්තූරය ඇතුළට අරගෙන තැන්පත් කරගන්නේ නැ. අර දවස ගානේ හෝ දවස් දෙක තුනකට සැරයක් එළියට අරගෙන බලලා ආයිදා ගන්නෙ බලනවා දා ගන්න. ඕක වෙනවා. ඕක තමයි මේ අර ඕවගේ දෙයක් විතරක් නෙමේ අපේ හිතට තදූපයන් පටිච්ච වූ ඇහැට දැක්ක කනට ඇහුව නාසයට දිවට කයට මනට හැම දෙයකටම ඔය තදූපයන් පටිච්ච වෙනවා. ඔය සියලු දේ ඔය මනෝ මේ කායේ තියෙනවා නිච්ච වෙලා. ඔය සියලු දේ වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ අර මනෝ මේ කායේ තියෙන දේ නිච්චයි. නමුත් අර ස්වභාව ධර්මයේ බාහිර තියෙන සියලු දේ ඉතුරු ඒ ආකාරයට පවතින නැහැ. ඒක දවස ගානේ මොහොතේ මොහොතේ ඒක විපරිණාමයට පත් වෙලා අනිත්‍යභාවයට පත් වෙලා ඒක ජරාවට ජීර්ණයට පත් වෙනවා. මේක තේරුම් ගත්තේ නැති පුද්ගලයෝ තමයි ඕවාගේ හිතෙන් මේක උපාදානය කරගෙන පටිච්ච වෙලා අභිච්ච වෙලා නිච්ච කරගෙන මේ සියලු දුක් විඳින. අර ගිරිමානන්ද සූත්‍රයේ කිව්වෙත් ඕකමයි. දැන් අර නිච්ච සංඥාව තියෙනවා, අර අත්ත්ව සංඥාව තියෙනවා, අර සුභ සංඥාව තියෙනවා. ඔය ඔය 10ම තියෙනවා ඔය කියපු උදාහරණ. තේරුණා? ඔය කියපු උදාහරණ ඔය ගිරිමානන්ද සූත්‍රයේ කියපු 10ම තියෙනවා.
ඔබ වහන්සේ දීර්ඝායු
අවසරයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්ස මේ ආනපාන සති සමාධිය වඩනකොට මට හිතෙන්නේ මේ අමාරුම තැන තමයි මේ ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන එක. සමහරක් දේවල් ධම්මෝ සම්දිට්ඨිකෝ නොවී යනවා. ඒ කියන්නේ මේ ඥානතෝ කොච්චර තිබුණත් මේ ditta sutta muta viññata බොහොම ප්‍රබල නම් ඒ පැත්තට කටයුතු කරන ස්වභාවයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ සිවුම් ලෙස උපදින සමහරක් තේ ධම්මෝ සම්දිට්ඨිකෝ නොවි යන එකට අපිට
ධම්මෝ සම්දිට්ඨිකෝ කිව්වේ මොකද්ද?
තමා තුළ උපදින කෙලෙස් රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම වර්තමාන මොහොතේ අපිට ඒ සිවුම් තැන දැක ගන්න බැරුව මිස් වෙනවා.
කොහොමද මොකද්ද ධම්මෝ සම්දිට්ඨිකෝ තාම
පැහැදිලි කරලා? තමා තුළ සං උපදින බව
නෑ නෑ ඒක නෙමෙයි.
නැමේ
ධම්මෝ සම්දිට්ඨිකෝ කිය ධම්මෝ කිව්වේ හේතුඵල ධහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා සම්බන්ධයක් උපදින බව Taman යථා පරිදි දැක්කොත් ධම්මෝ සම්දිට්ඨිකෝ. හේතුඵල ධහමට බහා ගලපා නොබලනවා නම් ණය විනයට සසඳා නොබලනවා නම් ධම්මෝ සම්දිට්ඨිකෝ නැහැ. සඳකින්න බෑ. එහෙමනම් අකාලිකෝ එහිපස්සිකෝ උපනායිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හීටි ඉදිරියට යන්න බෑ. එහෙමනම් සාකාතෝ නැ දුරක්කාතෝ එක්ක පුරක්කාතෝ එක්ක අවක්කාතෝ.
දැන් අපේ ළඟ තියෙන ditta
දැන් මේ ධම්මෝ සම්දිට්ඨිකෝ කියන එක ධම්මෝ කිව්වේ හේතුඵල ධම්මෝ සෝ විනේ. තේරුණා? ධම්ම විනේ ගාදන් යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ. මේ බුද්ධ දේශනාවේ හැම තැනකම කිව්වේ ධර්මයයි විනයයි. ධර්මය කිව්වේ පටිච්ච සම්පාද ධර්මය, විනය කිව්වේ ණය විනය. මේ දෙක තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා ධර්මය දහමක් දැනගත්ත පුද්ගලයෙකුත් නෙමේ. ධම්මෝ සම්දිට්ඨිකෝ තත්ත්වය වචනයක් පමණයි, පදයක් පමණයි, ඒකේ භාවිතයක් වාසී ආසින. ඒ නිසා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන එක තමයි වැදගත්ම වචනේ. හේතුඵල ධහමට බහා ගලපා බැලීම, ණය විනයට සසඳා බැලීම දෙකම කරනවා නම් දෙකම කරලා සම්බන්ධයක් අලුතෙන් ඇතිවන සමුදේ බිහිවන බව, සංකාරයක් කරන බව, සංකතයක් සකස් වෙන බව, සංදිවන බව, බද්ධ බව දැක්කොත් අන්න සම්දිට්ඨිකෝ, අන්න සම්බන්ධයක් ඇති වෙන බව දැක්කා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ නැහැ. ඒ පුද්ගලයා ඔයේ කරන්නන් වාලේ කරනවා.
ස්වාමීන් වහන්සේ දැන් එතනදී සමහරක් වෙලාවට බොහොම වේගෙන් පුරුද්ද ක්‍රියාත්මක වෙනවා නම්
දැන් ඒ පුරුද්ද තමයි අර දීගම්වා.
එහෙම ක්‍රියාත්මකව නවත්තන්න තමා එදිනෙදා කටයුතු කරනකොට තමා ගලඟ තියෙන කෙලෙස් ගැන
දැන් ඔය පුරුද්දක් නිසා වර්තමාන මොහොතේ පච්චුප්පට්ඨිතා හෝති. වච්චරම වර්තමාන මොහොතේ ඔය අතීත සංසාරේ පුරුදු වෙලා ගති වෙලා දීර්ඝ සංසාරේ මුල් බෑගෙන තියෙන දේවල් වර්තමාන මොහොතේ හිතට මතුවෙන්නේ. එතකොට ඒ වර්තමාන මොහොතේම ඒ දීර්ඝ සංසාරේ අපි අත්දියෙත් වැරදිනම් ආනපාන සති සමාධියට වල්ලා ඒක අයින් කරන්න පුළුවන්. ඒක රාගයක් නම් අසුභානුස්සතිය වඩන්න ඕන, ද්වේෂයක් නම් මිත්‍යානුස්සතිය වඩන්න ඕන. මේක මුල් බෑගෙන තියෙනවා නම් නිච්ච වෙලා අනිච්ච දුක්ඛ අනාත්ම මෙහි කරගෙන නිබ්බිදා වෙන්න. ඔය ආනපාන සති සමාධිය යුගනද්ද වඩනවා නම් ඒ පුද්ගලයා අර නියම යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ නන්නන්නේ.
ස්වාමීන් වහන්සේ හිතක තියෙන අලෝභ ආදේශ අමෝහ ස්වરૂපය වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද?
ඒක මෙහෙමයි. අලෝභ ආදේශ අමෝහ හොඳයි. හැබැයි අලෝභ ආදේශ අමෝහ කියන්නේ උපදින උපදින ලෝභය අත්හරිනවා. උපදින උපදින ද්වේෂය අත්හරිනවා. උපදින උපදින මෝහය අත්හරිනවා. හැබැයි ඉපදීම නවත්තන්න මොකද කරන්න පුළුවන් වෙන්නේ? මුල කපන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය. ඒ කියන්නේ කුණු මුල් තුන උදුරා ගන්න. මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ බුද්ධ දේශනාව අලෝභ ආදේශ සමෝහත් කිව්වා ඒක හොඳයි. හැබැයි ලෝභක්කයෝ නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං මිසක අලෝභ ආදේශ සමෝහ නිබ්බාණං කිව්වේ නැහැ. හැබැයි ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන්න උපකාරයක් වෙනවා අලෝභ ආදේශ අමෝහ.
යුගනද්දෝ වැඩිවේ නැත්නම් ස්වාමින් වහන්ස
සංකාරේ
පේන්නේ නැති වෙනවනේ.
ඔය යුගනද්දෝ වැඩිවේ නැත්නම් සංකාරේ උපදිනවා, පැවැත්ම පවතිනවා, හිත කිලුට වෙනවා. හොඳයි එහෙනම්.
ස්වාමින් වහන්ස තව එක මේ පරිවර්ජනා පහක් දබ්බා හැමතිස්සෙම කරනකොට පුරුදු වුණොත් තමාගේ ළඟ දැඩි ලෙස මුල් බැහැගෙන තියෙන කෙලෙස් දැක ගන්න බැරි වෙන්න පුළුවන් නේද?
පරිවර්ජනා පහට බා කළ යුත්තේ හොඳ දේ නෙමෙයි නරකද, හරි දේ නෙමෙයි වැරදිද, ඒ දෙක තේරුම් ගත්තොත් ඒත් ආනපානසත. දුෂ්චරිතයයි තීනි දුෂ්චරිතයයි පරිවර්ජනා පහට බා කළ යුත්තේ තීනි දුෂ්චරිතයට හේතු වෙන, තීනි සුචරිතයට හේතු වෙන දේ එතනදි ගන්නවා.
අවසරයි අරිහතුන් වහන්ස, දැන් අපිට අසනීපයක් හැදෙනවා ස්වාමීන් වහන්ස, මේ වෛරස් වගේ. එතකොට විස බීජ ගිහිල්ලා මරණාන්තික හෝ මරණයට පත්වීමට වගේ රෝග හැදෙනවා. ඒව ස්වාමීන් වහන්ස කර්ම විපාකජ ආබාධද ස්වාමීන් වහන්ස?
ඔව්, යම් හේතුවක් තියෙන්න ඕන. දැන් අර වෛරස් එක එන්න හේතුවක් තියෙනවා. තමන් වැරදි තැනක වැරදි ආශ්‍රයක්, වැරදි තැනකට යෑමක් වැරදියක් වෙන්න පුළුවන්. අනිත් පාර ඒක එක පැත්තක්. දැන් තමන්ගේ ශරීරයේ ඔය තුන්දොස් පිරිසිදු කරගෙන තියෙනවා නම් අර වෛරස් බාර ගන්නවද?
නැහැ.
තමන්ගේ හිත කිලුටු නම් කිලුටු වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් අර වෛරස් ඇදලා ගන්නවා. අර අඳුර දේවල් වෛරස් සියලු විස දේවල් ඇදලා ගන්නෙ මොකෝ? රාගයේ, ද්වේෂයේ, මෝහයේ
තියෙන නිසා.
ඒ නිසා අපි මේ හිත පිරිසිදු නම්, අපේ චිත්ත කිරණ ශක්තිය පිරිසිදු නම් අර වෛරස් අපි ගාවට එන්නේ නැහැ. ඒවා අපිට අර ප්‍රතිචක්‍රීකරණ ශක්තිය තියෙන, ඒ වෛරස් නැති කරන්න පුළුවන් අපේ ශක්තිය. අර වීත රාගී, වීත දේශී, වීත මෝහි, එහෙම නැත්නම් අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තත්වේ නිසා. ඒක නිසා කාගේ වරදක්ද අරක?
තමන්.
ඒක කර්මය. ඒක තමයි කර්මය. කර්මය මොකද්ද? අර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත කිලුටු කරගත්ත දේ නිසා අර වෛරස් ආවා. ඒකෙන් තමන්ගේ සමතැනම වෛරස් පැතිරිලා ගියා. ලෙඩ රෝග හැදුනා අර 108ක් රෝග වලට වගේ. ඉතින් ඊට පස්සේ මේක කර්මයක් වුණා, කම්ම ආවරණයක් වුණා. ඒකම විපාක ආවරණයක් වෙලා පටිසන්ධි වුණා. දැන් අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අර යහපත් ආනපාන සති සමාධියේ පිහිටා යහපත් දේ කළා නම් ඔය වෛරස් සියල්ලගෙන්ම මිදී නිදහස් වෙන්න තමන්ට තමා තුළින්ම කිරණ ශක්තියක්, චිත්ත ශක්තියක්, පිරිසිදු ශක්තියක් හදාගන්න පුළුවන්. හදාගන්න බැරියයි අඥානකම නිසා, නොදන්නාකම නිසා, මේක තියෙන වටිනාකම තේරුම් නොගත්ත නිසා. ඒ නිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ රාගයෙන් සහ මෝහයෙන් වැරදි වැඩ කරනවා, ද්වේෂයෙන් සහ මෝහයෙන් වැරදි වැඩ කරනවා. ඒක නිසා හිත කිලුටු වෙනවා, අපිරිසිදු වෙනවා. අපිරිසිදු තැනට අර වෛරස් ඇදිලා එනවා. පිරිසිදු කෙනෙක් ගාවට කීයටවත්, දැන් අපි හිතමුකෝ ගෙදර එක්කෙනෙකුට ලෙඩ රෝගයක් හැදුනා කියලා, අර හිත පිරිසිදු කරන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවන අර ආනාපාන සති සමාධිය නිවැරදිව යුගනද්දව භාවනා කරන කෙනෙකුට අර තමන්ගේම රෝගියාගේ කිසිසේත්ම පොඩි වෛරසක් එන්නෙත් නැහැ ආවත් ප්‍රතිශක්තිකරණ ශක්තිය තියෙනවා ඒවා තොරතුරු දෙනවා නමුත් රාගය ද්වේෂය මෝහය තියෙන කෙනෙක් ඒ ළඟට ගියොත් අහලකට ගියොත් ඒ ගෙඩෙට්ට ගියොත් අර වෛරස් එයාට ඇදිලා
යනවා
එතකොට මේකට හේතුවක් තියෙන බව දැනගෙන මේ හේතුව තමන්ට නැති කරගන්න පුළුවන් මේ වගේම තමා සියලු වෛරස් විතරක් නෙමේ මේ භූත බේත වගේ සියලු දේවල් වලටත් අර නිවේස වෙන්නේ ගෙවල් වෙන්නේ අර අඳුර රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර තමන්ගේ හිතේ තියෙනවනම් ඔය අහක යන ආගන්තුකේ උපකලිට එන වගේම ඔය අහක යන භූතය පෙරන්තියොත් ඇහිලා එතන පදිංචි වෙනවා සියලු රෝගවලට හේතුව ඒක එතකොට මේ බුද්ධ ධර්මය තමන් තේරුම් ගත්තොත් තමන් ප්‍රායෝගිකව අනුගමනය කළොත් තමන් තුළ පිරිසිදු කිරණ ශක්තිය ඇති කරගන්න පුළුවන් නම් ඒ කිරණ ශක්තියෙන් අර විසබීජ වෛරස් භූත ප්‍රේත බාහිර බලවේග ආගන්තුකේ උපගිරිට සියලු දේ අයින් කරන්න පුළුවන් ඒක නොදන්නාකම තමයි දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය දුක්ඛේ නිරෝධේ අඥාන ඒකයි හේතු එතකොට කාගේ වරදද මේක තමන් අර නියම ධර්මය නොදැනීම සහ ප්‍රායෝගිකව නොකිරීම ඒක තමයි අර ගිරිමානන්ද සූත්‍රයේ ගිරිමානන්දි උනේ
ස්වාමිනාස තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමිනාස බොහෝ විට අපි මේ ආර්ය මහා සංඝරත්නයට වන්දනා කරනවා ඕකාස වන්දාමි බන්තේ කියලා ඒ ගාතාව එක්ක ඔබ වහන්සේගේ ආයගනුදෙනු ගැන තියෙන සම්බන්ධයක් කියලා දෙන්න ස්වාමිනාස
ඔව් ඉතින් ඇටෙන්ඩි ඉතින් ඔක සම්මත වශයෙන් ඒ වගේ ගාතාවක් තවත් නොයෙක් ගාතාවක් තියෙනවනේ අර මේ දැන් අර අභිවාදන සීලිස මෙහෙමත් ගාතාවකින් වඳිනවා ඒක නිසා ඔවා පස්සේ කාලෙක හදාගත්ත ගාථාවල් නමුත් තමන් මේ ගාථාවන් කිව්වත් නැතත් අපේ හිත පිරිසිදුවන ආකාරයට හිතෙන් යහපතක් සිතක් ශාන්තියක් සුවයක් සහනයක් වේවා කියන ධර්මාවබෝධය ලැබේවා මේ බැමිතුනෙන් මිදී නිදහස් වන්නට දුකෙන් මිදී නිදහස් වන්නට මේ ශක්තිය ලැබේවා කියන ආශිර්වාදයක් ඇතුව වන්දනාමානයක් ශ්‍රීපත් කිරීමක් හිතෙන් කරනවා නම් මොන වචන කිව්වත් නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ.
හොඳයි. සුපත් වේවා වහන්සේට දීර්ඝායු
වේවා. නමුත් ඔය වචනයක් දැන් ගාථාවක් හැටියට පාලි ගාථාවක් කිව්වට ඔය කිසි තේරුමක්වත් නැතුව නොදැන කියන්නේ. එකෙන් කිසි හරයක් නැහැ.
අති ගෞරවාර්භ ආරයන් වහන්ස මේ ගිරිමානන්ද සූත්‍රයේ පළවෙනි පාරට මේ විදිහට අහන්න ලැබුණේ ඒකේ විශේෂයෙන්ම අනිබිරත සංඥාව කියන එක පළවෙනි පාරට මේ විදිහට ඇහුවේ මේ හරියට නිකන් වහලා තියෙන දෙයක් ඇරිය වගේ ලොකු වෙනසක් දැනුණා. ඉතින් ඔබ වහන්සේට මේකත් එක්කම අහන්න ඕන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔබ වහන්සේ විශේෂයෙන් කිව්වා මේ මධ්‍ය මණ්ඩලයේ ඉන්න ඕනේ කියලා. මේ ධර්ම අවබෝධයට ලබා ගන්න අනුගත වෙන්න විදේශයක ඉන්න කෙනෙකුට කොහොමද?
ඒක ඉතින් විදේශයකට ඉන්න ඕනමියෙකුටත් අද පැය 6ක් 7ක් 8ක් යනකොට මෙහාට ආවේ. හැබැයි දැන් මේකේ මේකට උවමනා වෙනවා මේ බුද්ධ භාෂිතයේ ඉදිරිපත් කර මග අදි මග එහෙම නැත්නම් මාගදී භාෂාව. මේ මාගදී කියන්නේ අපි අනිත් පැත්ත හරවල කියන්නේ අග ඉඳන් කිව්වොත් මොකද වෙන්නේ? මග අදි කියන්නේ අධිගමයට මග. අධිගමය කියන්නේ මගඵල ලබන්නට පාර පිළිවෙත පෙන්වන දේ මග අදි. එනිසා දැන් අද මාගදී වුණා එක. මාගදී කියන්නේ ශබ්ද සංඥා මේ බුද්ධ ධර්මයේ මේ නිවන් මග පෙන්වපු ශබ්ද සංඥා. ඒක නිසා විශ්ව භාෂාවක් නෙමෙයි අන්තර් විශ්ව භාෂාව. ශබ්ද සංඥා. මේක භාෂාවක් නෙමෙයි ඊට වැඩිය ගැඹුරුයි. ඉතින් ඒක නිසා මේක යම් කිසි කෙනෙකුට ධර්මතාවයෙන් ඕන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? දැන් සිංහල කෙනෙකුට නම් මේක ටිකක් තේරුම් ගන්න වඩාත් පහසුයි. නමුත් මේක වෙන පිටරටියකට වුණත් මේ මාගදී භාෂාව තමගේ භාෂාවට වඩා වෙනස් ආකාරයට තේරුම් අරගෙන මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් බව මට අත්දැකීමෙන්ම මම දැක්කා. මෙතෙන්ට ආවා, ජර්මන් පොතක් ලැබුවා, ජර්මන් හාමුදුරණමක් මහානුවිච්ච. ඒ හාමුදුරු ඔක්කොම මාගදී ශබ්ද සංඥා හොඳට දන්නවා. හැබැයි මේකේ අර්ථ ධර්ම දන්නේ සිංහල මිනිසු, සිංහල හාමුදුරුවෝ මේකේ අර්ථ ධර්ම මොකක්ද දන්නේ? දැන් මාගදී භාෂාවේ ශබ්ද සංඥා කියනවා, හැබැයි අර්ථ ධර්ම කියන්නේ අර අටුවා ටීකාවල තිබ්බ ඔය ආගමේ තියෙන දේවල් කියලා දුන්නේ, ඉගෙන ගත්ත දේවල්. අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා නැහැ. ඒක නිසා දැන් ඔය ගිරිමානන්ද සූත්‍රයේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තිබුණා නම් ඕක හරියට තේරුම් ගන්න. ඒක නිසා ඕනම කෙනෙකුට මාගදී භාෂාව පොදු මූල ප්‍රාකෘත භාෂාව. මේක තේරුම් ගන්න අපහසුවක් අමාරුවක්.
මාර්ගඵල ලබන්න
නම් අවශ්‍ය කරුණු දෙකක් තියෙනවා. පරතෝගෝෂක ප්‍රත්‍ය ලබන්න ඕන කල්යාණ මිත්‍රයෙකුගෙන්, දෙක බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන චත්තාරි මහණට ආනන්ද. සම්මාදිටියටපත් වෙන්න ඕන තමන්ගේ හිත පිරිසිදු කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා සම්මානුදම් ප්‍රතිපදාවේ ඇසිරේ.
එහෙම
ඒකයි කරන්නේ.
වාසයටද
ඒක කාටත් මොන ජාතිකයකට උනත් මේ සුදු ජාතිකයේද චීනද ලංකාවේද ඉන්දියාවේද මුස්ලිම්ද එහෙම එකක් නැහැ. බුද්ධ ආගමේද කතෝලික ආගමේද හින්දු ආගමේද ඒව මොකක්වත් නැහැ. මිනිස්සු නම් මනසක් තියෙනවා නම් මේ ධර්මය මේක තේරුම් ගන්න පුළුවන්. දැන් මේ මැරෙන එක, වයසට යන එක, ලෙඩ රෝග හැදෙන එක, ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, ඔය මුස්ලිම් කාර්යයන්ට එකයි, සුදු ජාතිකයන්ටත් එකයි, හින්දු කතෝලික ලංකාවේ මොන කළු වුණත් සුදු වුණත් කාටත් ඕක එකයි. ඕකයි තේරුම් ගන්න ඕන. නැතුව මේකේ අපි දැන් මේ ආගම් කියලා ඔක්කොම වෙනස් කරගෙන තියෙනවා. අපි මේවා සම්මතයෙන් මේ වෙන් කරලා තියෙන, වැටවල් බැඳලා තියෙන. ඒක වැරදි. ඒ සීමා ඉක්මවා ගිහිල්ලා මේක මේ විශ්ව අන්තර් විශ්ව භාෂාවක්, ධර්මයක්. කාටත් පොදි.
භවන්සේට දීර්ඝායුෂම වේවා.
අවසරය රහතුන් වහන්සේ, වත බග කිරීම සහ අසුභානුස්සති අතර යම් සම්බන්ධකමක් තියෙනවද?
වත බග කිරීම අසුභානුස්සතියට විතරක් නෙමේ, මරණානුස්සතිය විතරක් නෙමේ, බුද්ධානුස්සතියට, මෙත්තානුස්සතියට, ත්‍යාග අනුස්සතිය, සීල අනුස්සතිය, දස අනුස්සතියටම උපකාර වෙනවා වත බග කිරීම. වත කිව්වේ මොකද්ද? වත කිව්වේ ගත හිත. වත කියන එක ගත හිත. දැන් අපි මේක උපාදානීය කරගෙන තියෙනවා මේ වත, මේ ගත හිත හැටියට. එහෙම නැත්නම් නාම රූප දෙක තමයි වත. අපිට දැන් මේ නාම රූප බග කරන්න ඕන, බෙදන්න ඕන. රූප කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස උඩ. නාම කිව්වේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔය බෙදුවහම අපිට අර වත බග කරලා ඊට පස්සේ අර අනිච්ච දුක්ඛ අනාත්ම නෙහි කරන්න නාම රූප තේරුම් ගන්න, නාම රූප පරිච්ඡේද ඥානය කියන ඥානයක් ලැබෙනවා. බෙදලා බලන්න ඕන. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ හැම වෙලේකටම හැම තැනකම බෙදලා තියෙන්නේ මොකද්ද? ඔය බඹයක් පමණ වූ ශරීරයට අදාළ දේවල් මිසක වෙන කිසි දෙයක් විභංග ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ හෝ කොහෙවත් නැහැ. ඔක්කොම කියලා තියෙන්නේ වත බග කිරීම. ඒක නිසා බුදුහාමුදුරන් කිව්වා වත බග නිසා භගවත කිව්වා. ඒකත් අර අනිත් පැත්තනේ ගහලා තියෙන්නේ. වත බග කළා, දැන් අපි කියන්නේ භගවත. අනිත් පැත්ත වත බග කියන එක භගවත කිව්වා. ඒකම ඒ වගේම එකක් තමයි. දා කියන්නේ ගිනි ගන්න. වැරදියට කළොත් මොකද වෙන්නේ? ගිනි ගන්න ණයක් වෙනවා. කාටද? දානේ බාර ගන්න එක්කෙනාට. වැරදි චේතනාවක් ඇතුව දානයක් දුන්නොත් දානේ දෙන එක්කෙනාට ණයක් වෙනවා. ඒකයි දානය. ඒක මේ හැම වචනයකම බුද්ධ දේශනාවේ ගැඹුරු අර්ථයක් තියෙනවා මාගදී වචන. ඒවා සිංහලෙන් හිතුවොත් එහෙම ඒවා මොකක්වත් අර්ථයක් නැහැ. ඒවා පද පරම. ඒවා නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒවා හරයක් නැහැ. ඒවා පද පරම. ඒක නිකම් වචනයක් විතරයි. ඔය වචන කියවා කියවා ඉන්නවා අද බුද්ධ ආගම. ඔය තේරුමක් අර්ථයක් නැතුව ණය වෙමි වැඩ කරන. මේ ඔහොම කතා කරලා හරියන්නේ. මේ මයික් එකක් ගන්න ඕන. ඔය මහත්තයා ප්‍රශ්න අහන්නකො.
ගරු ස්වාමීනි, සත්‍ය දැකීමෙන් පෙර තිබූ යුතුකම් වගකීම් වලින් ඉබේම නිදහස් වෙනවා නේද ස්වාමීනි?
මොකද්ද?
සත්‍ය අපිට සම්මා දිට්ඨියට එනකොට ස්වාමීන් වහන්ස අපි පෙර තිබිච්ච යුතුකම් වගකීම් වලින් ඉබේම නිදහස් වෙනවා නේද?
ඉබේ නම් නිදහස් වෙන්නේ නැහැ. යුතුකම් වගකීම් ඉටු කරන්න ඕනේ.
ඒක
තමයි දැන් සියලු යුතුකම් වගකීම් වලින් ඉටු කරන්න නිදහස් වෙන්න ඕනේ. යුතුකම් වගකීම් වලින් නිදහස් වෙනවා කියන්නේ මොකද?
ණය
ගෙවන්න ඕනේ.
එහෙම.
පින කුසලයක් බවට පත් කරගන්න ඕනේ. ඒ වගේම අපේ මේ බැඳීම් සියල්ලෙන් මිදී නිදහස් වෙන්න ඕන. එතකොට ඔය යුතුකම් වගකීම් ඉටු කිරීමෙන් තමයි දැන් යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන. එක පැත්තකට දෙපැත්තකට නෙමෙයි. විශේෂයෙන්ම තමන්ගේ උදව් කළ උපකාර කළ මෞද්‍ය මව්පියන් වගේ අයටත්, ඒ වගේම ගුරුවරුන් වගේ අයටත්, ඒ වගේම සමහර විටක ඔය හරක බාන වගේ ඒ කාලේ නම් ඒ සත්තුන්ටත් ගෙදර ඉන්න බල්ලන්ටත් අපි යුතුකම් වගේ ගිහින් ඉටු කරන්න වෙනවා. ඒ වගේම මේ ගහකොළවලට ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත අතරටත් අපි යුතුකම් ඉටු කරන්න ඕනේ. කොහොමද කරන්නේ? අපි සත්‍යක්‍රියාවක් කරලා සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කිරීමෙන් මොකද වෙන්නේ? යුතුකම් වගේ ඉටු කරන්න. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර පිරිසිදු කරන සුදු කිරණ. අපි දැන් අර ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, රාගයෙන්, ඊර්ෂ්‍යාවෙන් කරන්නේ මොකද? මහා භූත හතර කිලුටු කරන. ඒ කිලුටු කරපු මහා භූත හතර අපිට පිරිසිදු කරගන්න පුළුවන්, කරන්න පුළුවන්. ඒක යුතුකමක් වගේ කීමක්. ඒ වගේම පුද්ගලයන්ගේ හිත් අපි කිලුටු කරලා තියෙනවා නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ඇතුව ඒ හිත් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ අතුලාන්තයේ පිරිසිදු කරගත්තාම යුතුකම වගකීම ඉෂ්ට වෙනවා. තවදුරටත් ඒ අනුව නයම් මිදී නිදහස් වෙනවා. ඒ අනුව අර සංසාරයේ තියෙන බැමි වලින් මිදී නිදහස් වෙනවා. නිවනට මඟ පෑදෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ අර භෞතිකව අපි කරන්න ඕන දේවල් අර අපි හිතින් නිදහස් වුණාම
හිතෙන්මයි මේක භෞතිකව අපි භෞතිකයි කියලා හිතන දේත් හිතෙන්මයි කරන්න ඕන. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි අපිටමක අපි ශාප කරලා පොල් ගහලා වස් කවි කියලා මොකද කරේ? අපි මනසින් මොකද මේ විනාශ කළේ, විකෘති කළේ, කළු කළේ? කිරණ ශක්තියක් ඇති වුණා ආපෝ තේජෝ වායෝ පඨවි. ඒවා කාටද ආපහුවෙන්නේ? තමන්ට. දැන් ඒවට අපි ඒ වෙනුවට සුදු කිරණ ශක්තියක් පැතිරුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරවල, හත් ක්‍රියාබලයක් පතුරවල ඒ කිරණ යහපත් වෙනවා. ඒක ප්‍රතිකර්මයක්, උපකර්මයක්, සම්‍යක් ප්‍රයෝගයක්. ඒකින් අපිට වෙන බලපෑම අපි හේතු අයින් කරලා ඵලයෙන් මිදී නිදහස් වෙනවා.
සෝයනස සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන්නේ ත්‍රිපිටකයේ කොහේ හරි තියෙන දෙයක්ද?
අපෝ සංකප්ප රාගෝ පුරිසස්ස රාගෝ ධම්මපදයේ තියෙන ත්‍රිපිටකයේ තියෙන. ත්‍රිපිටකයේ තියෙන හැම පද තමයි අරගෙන තියෙන ධම්මපදයේ. ධම්මපදයේ කියන එක බුදුහාමුදුරුව ලියපු එකක්වත් බුද්ධ දේශනාවෙම පද කොටසක් ධර්මයේ අදාළ යම් පද කොටසක් ධර්මයේ දේශනා කරන්නේ ඒ කාලේ රජදරුවන්ට මේ ලංකාවේදී අනුරාධපුරයේදී බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 405කට පස්සේ ඔය ධම්මපද දැන් අද තියෙන ධම්මපදට්ඨ කතාව. නමුත් ධම්මපද කිව්වේ බුදුහාමුදුරුව දේශනා කරපු ඒ සූත්‍ර ධර්මවලම තියෙන කොටසක්. දැන් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්න අවුරුදු 50කට පෙර අනුරාධපුරයේදී ධම්මපද කියන පොත ලේඛනගත කළේ සිංහල අකුරින්. හැබැයි ධම්මපද කියන එක අර රජ කෙනෙකුට සිටු කෙනෙකුට කියන්න හොඳයි. බණ කියන්න ලෝකෙ හදන්න කියා දෙන්න හොඳයි. හැබැයි එකක් නෑ ධම්මපදිය. මොකද්ද නැත්තේ? පටිච්ච සමුප්පාද ධර්මය ත්‍රිපරිවර්තයක් හැටියට ඒකිනේ. පටිච්ච සමුප්පාද ධර්මය ත්‍රිපරිවර්තේ නැති තැනක ධර්මයක් නැ, නිවනක් නැ. ඒක ලෝකෙ හදන්න හොඳයි, නිවනට පාර පැහැිනවා. ඒක නිසා ධම්මපදයේ හොඳ පොතක්, හොඳ ධර්මයක් තියෙනවා. අර රජවරුන්ට, සිටුවරුන්ට බණ කියලා ලෝකෙ හදන්න, හොඳට රාජ්‍ය පාලනය කරන්න, රට හදන්න, සමාජ සේවයක් කරන්න ඒක හොඳයි. හැබැයි පටිච්ච සමුප්පාද විග්‍රහය ත්‍රිපරිවර්තයක් හැටියට ඒකේ නැති නිසා, විග්‍රහ කළ නැති නිසා, කියලා නැති නිසා, සටහන් කළ නැති නිසා, හැබැයි ඒක ධම්මපදයේ වගේ පොතකට ගන්නත් බෑ. ඒක ඊට වඩා ගැඹුරු ධර්ම. ඉතින් ඒක නිසා ඒක ධම්ම පටිච්චසමුප්පාද ධර්මයේ ඉස්සෙල්ලම කිව්වා නම් බැරි වෙලාවත් කෙනෙකුට තේරුම් ගන්නත් අමාරු.
සවනස අට්ටියෙත කිව්වහම ඒ අදහස නේ සවනස එන්නේ? අර සංකප්ප රාගෝ
ප්‍රසස්. අට්ටියෙත හරයති දිගුච්චති තුනම එකටමයි කොහෙද වුණත් ත්‍රිපිටකේ තියෙන්නේ.
අපි අර මවාගත්තු දෙයක් තමයි බලන්නේ.
මවාගත්තු යුතු දෙයක් තමයි අපි මේ අට්ටියෙත. හරයක් නැහැ. හරයති. අපි අතර දිගුච්චති. ඒක දිගුච්ඡාභාවක්මයි තියෙන්නේ.
සයිනන්ස අනන්තරයට සමානාන්තරය ඇදීම කියලා කියන්නේ අර එක જાතියේවා එකම තැනට එකතු වෙන ධර්මතාවය
නේද? නෑ නෑ නෑ. මෙතන තියෙනවා සූවිසි ප්‍රත්‍යය.
එහෙමයි.
ත්‍රිපිටකේ තියෙනවා සූවිසි ප්‍රත්‍යය. එකෙන් 16ක් පැවැත්මට මුල් 16. ඉතුරු 8 නැවැත්මට නිවනට. මේ පැවැත්මට තියෙන 16 තියෙනවා සමනන්තර පත්‍ය සහ අනන්තර පත්‍ය. සමනන්තර පත්‍ය කියන්නේ යම්කිසි කර්මයක් කළාම හොඳ හෝ නරක හෝ පින්කමක් හෝ පව්කමක් හෝ යහපත් හෝ අයහපත් දෙකමටම ආදාළයි ඕක. දැන් අපි කරත්ත අපි හිටමුකෝ රෝදයක් අරගෙනවා කියලා. ඔය රෝදේ තියෙන මොකක් හරි ඇණයක්. ඔය ඇණේ එතෙන්ට ආවම ආයි ගැවෙනවා. එතකොට සමාන අන්තරයකින් තමයි මේක ඵල විපාක දෙන්නේ. ඒ කර්මේ දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කළාම ඒ ප්‍රාණඝාතයේ ඵල දෙන්නේ යාට අවුරුදු 18. අවුරුදු 18දී යා සියවරක් මේ ප්‍රාණඝාතයට අදාළව මොකක් හරි නිසා අර අකල් මරණයකට පත් වෙලා තියෙනවා. ඒක මොකද්ද? සමනන්තර ප්‍රත්‍යය. ඊට වඩා වෙනස් විදිහකට මේ කර්මය ඵල විපාක දෙනවා නම් ඒක අනන්තර ප්‍රත්‍යය. මේ වගේ එකින් එකම ඔය සූවිසි ප්‍රත්‍යයම තියෙන්නේ මේ කර්මය සකස් වෙන හැටිත්, කර්මය ඵල විපාක දෙන හැටිත්, කර්මය ක්‍රියාත්මක වෙන හැටි. ඒ වගේම අග අටේ තියෙන්නේ සූවිසි ප්‍රත්‍යයේ අග අටේ තියෙන්නේ මේ කර්ම වලින් මිදී නිදහස් වෙනට උපකාර වන කරුණු අට. නිවනට හේතු වෙන, සිත පිරිසිදු වෙන කරුණු අටක් අග අට හැටියට තියෙනවා.
සොයනස අන්තිම දේ සොයනස අපි දැන් හේතුඵල ලෙස දකින්න එකනේ හරි දේ සොයනස.
හරියටම හරි එක හේතුඵල ලෙස දකින්න.
එතකොට සොයනස
දැන් මේක හේතුඵල ලෙස දකින්නවා කිව්වහම මොකද්ද බලන්න ඕනේ? කොහොමද? කාගේ හේතුඵලද?
තමන්.
තමන් කරන හේතුව, කළ හේතු, කරන හේතු, කරන්නට බලාපොරොත්තු වෙන හේතු. ඒක නිකුවේ යේ ධම්මා හේතුපබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මා. ඒක නිසා තේ සං හේතුන් තථාගතෝ ආහ. සං උපදින හේතු තුනක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සං නිරෝධ කරන තුනක් සං නිරෝධ කරන පිළිවෙත් තුනක් බුදුහාමුදුරුව සංවර සංසිඳීම සම්මා හැටියට දේශනා කළා. ඉතින් ඒක නිසා හේතුඵල ධර්මයට බල බාගලපා බලනවා කියන්නේ මේ අනුන්ගේ දේවල් බැලීම නෙමෙයි. දැන් Tamanට පුළුවන් වර්තමානම අතීතයට ගියවත් දැන් ඔයාට බලන්න බෑ. ඒවා වෙලා ඉවරයි. අනාගතයේ කරන්න යන දේවල් දැන් බලන්න බෑ. මොකද්ද බලන්න පුළුවන්? පඤ්චඋපපට්ඨිතා හෝති. වර්තමාන මොහොතේ Taman යම් දෙයක් කරනවා නම් වචනයක් කියනවා නම් සිටිවිල්ලක් හිතනවා නම් ඒක හේතුව කොටගෙන Tamanට ඇතිවන ප්‍රතිඵලය මිදීමක්ද නිවීමක්ද නිදහස් වීමක් නම් කරන්න ඇවිලීමක් ගැටීමක් ඇලීමක් ගැටීමක් මුලා වීමක් රත් වීමක් නම් දෙවිල්ලක් නම් ඒක වෙනස් කරන්න හේතු අන්න ඒකයි හේතුඵල ධර්මයට බහගලපා බලන්න ඕන සම්බන්ධයක් ඇති වෙනවා නම් හේතුව වෙනස් කරන්න ඕන සම්බන්ධයෙන් මිදී නිදහස් වෙනවා නම් විසන්දි වෙනවා නම් විසංකාර වෙනවා නම් සමුදය නිරෝධ වෙනවා නම් ඒක හරි ණයෙන් මිදී නිදහස් වෙනවා නම් විනය්‍ය ලෝකේ වෙනවා නම් ඒක හරි ණය වෙනවා නම් ඒක වැරදි ඒ නිසා පියවර දෙක යම් සමහර දේවල් හේතුඵල ධර්මයට බහගලපා බලනකොට පේනවා ඒක හරි කියලා. නමුත් ණය විනයට සසඳා බලනකොට තාමත් ඒ හොඳ හේතුවක් ණය වෙන හේතුවක් වෙන්න පුළුවන්. එහෙමනම් ණය විනයට සසඳා බැලීම තමයි අවසාන යෝ ධම්මෝ යෝ විනයෝ මිසක් යෝ විනයෝ යෝ ධම්මෝ නෙමෙයි. ඒ නිසා යෝ විනයෝ කියන එක තමයි අවසාන නිෂ්ඨාව. ඒ නිසා ණය වෙන්නේ නැත්නම් අර අනන සුඛය අනවජ්‍ය සුඛය අත්ති සුඛය භෝග සුඛය නිවනට උපකාර වන සුඛ හතර ලැබෙනවා නැත්නම් පැවැත්මට හේතු වෙන ආමිෂ සුඛයක් තමයි ඉතින්දි ලැබෙන්නේ ආමිෂ සුඛයක් ලැබෙනවා ඒ හේතුඵල ධර්මයට බා බැලුවාම ඒක යහපත් වේග පේනවා නමුත් ණය විනයට සස්නදා බලන කොටයි මේක ඇත්ත යථාපරිදි මේ සඳහා යම් ධර්මඥානයක් ණය විනයට බලා සසඳා බලීමේ හැකියාවක් ශක්තියක් සියලු මිනිසුන්ට තියෙන්න. ඒකයි බුද්ධ දේශනාව බුදුහාමුදුරුව ඉගැන්නුව ගැඹුරු ධර්ම.
සමහරවිට එතෙන්දී අර දව සංඥාව කියන්නේ හේතුඵල නෙමෙයි.
දව සංඥාව ඒකේ විරුද්ධ වචනේ අද්දුව සංඥා. දැන් මේ හේතුඵල පරම්පරාවක් එක දිගටම දුවගෙන යනවා වේගයෙන් පාත්වගෙන යනවා කියන දේ මිනිස්සුන්ට තියෙනවා. හැබැයි මේ හේතුඵල පරම්පරාව හේතුඵල හැටියටත් ඵල හේතු හැටියටත් සිද්ධ වෙනවා. හේතුවක් ඵලය වෙනවා ඵලයක් හේතුක වෙනවා ඊගා. දැන් අපි හිතමුකෝ ඔයා තරහෙන් වැඩ කළා කියලා. එතකොට ඒ තරහෙන් වැඩ කරන්නත් හේතුවක් තියෙනවා. ඒ තරහම ඊගාවට ඵලයක් හැටියට ආය හේතුවකට මුල් වෙනවා. ඉතින් ඒක නිසා මේ දුව සංඥාවෙනුත් මිදී නිදහස් වෙන්න අද්දුව කියන தത്വයට අර ඝන සංඥාව හිතෙන් ඉවත් කළා වගේ දුව සංඥාවත් මේ හේතුඵලම් පරම්පරාවකටම ඔය කර්මය සියල්ල කර්මයෙන් සියල්ල සිදුවේ කියන එකත් දුව සංඥාව. නමුත් කර්මය මේ උපනිෂද් ධර්මයේ අර මහාවීරතුමාගේ ධර්මයක් මිසක් බුද්ධ දේශනාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියලා නැහැ කර්මයෙන් සියල්ල සිද්ධ වේ කියලා. හැබැයි කර්මයක් එක හේතුවක්. නමුත් හේතුඵල ධර්මයට අදාළව සියල්ල සිදුවේ කියන එක කාටවත් කවදක්වත් විනාශ කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි ඒක බුද්ධ ධර්ම. ඒ නිසා බුද්ධ ධර්ම කර්මවාදයක් නෙමෙයි. සියල්ල කර්මයෙන් සිදුවේ කියන එක එහෙම ප්‍රතිකර්ම උපකර්ම සම්මයක් ප්‍රයෝග කළා අර අඟුලිමාලට නිවන් දකින්න බෑ. අර ආලෝක යක්ෂයාට නිවන් දකින්න. අර සන්තුති අමාත්‍යයට නිවන් දකින්න. නැත්තේ ඒක නිසා සියල්ල කර්මයෙන් සිදුවේ කියලා බුදුහාමුදුරුව කියලා නැහැ. හේතුව වෙනස් කර ගැනීමෙන් ඵලය වෙනස් කරගත හැකිය. ඒ නිසා හේතු වෙනස් කරගෙන ඵලය වෙනස් කරගන්න එකයි අර යේ ධම්මා හේතු පබවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. මේක තමයි පටිච්චසමුප්පාද.
පැහැදිලි සනස.
මේ මයික් එකට කතා කරන්න නැතුව අතේ තියාගෙන.
මේ මම අහන්නේ මේ භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි පිරිත් පොත්වලත් තියෙනවා, බණ කියන කොටත් කියනවා. මේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එක මල් ළඟ පොතක් තියෙනවා. ඒ පොතේ තියෙනවා මුලින්ම හේමවත යක්ෂයයි
මේ ඒව සාහිත්‍ය. ඒව පස්සේ කාර්යයක ලියපු අටුවා සාහිත්‍ය කතා විග්‍රහ කරපු අටුවා කාර්යයන්ගේ මත ඒව බුද්ධ ධර්මයේ නෙමෙයි.
බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණ වෙලාවේ
හරි හරි ඔය පොත්වල ලියලා තියෙන්නේ පසුව ලියපු පෘථග්ජන පුද්ගලයෝ මිනිසුන්ව මුලා කරලා නොමග යමලා අතරමං කරා. ඉතින් ඒක නිසා උපාසකම්ම පොත්වල තියෙන ඒවා කිව්වොත් එහෙම කොහේ ආයිද දන්නේ.
දැන් භාවනා මධ්‍යස්ථානෙකට ගිය වෙලාවේ හමුනේ
ඔව් 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 එහෙම තමයි. භාවනා මධ්‍යස්ථානවල නොදන්නා කමෙන් මිනිසුන්ට වැරදි දේ කියා දීලා අතරමං කරනවා. ඉතින් ඒක නිසා දැන් හැම තැනකම පොත්වල මේක මූලික පාඩිය හැටියට තියෙනවා. න මෝ තස්ස දැන් මේ මුළු බුද්ධ ධර්මයම මේ බුදුහාමුදුරුව අවුරුදු 45 දේශනා කරපු දේ දේශනා කළේ මොකක් නැති කරන්නද? මෝහය
නැති.
ඒක තමයි ඔය කියන්නේ. මෝහය නැති කරන්නේ කොහොමද? මෙන්න නැති කරන ක්‍රමය භගවතෝ අරහතෝ සම්මා සම්. ඕක තමයි අර්ථය. නැතුව මේක නමස්කාර පාඨයක්වත් ඔය හේමවත මේ වගේ අය කිව්වයි කියලා පස්සේ කාලෙක අටුවාකාරයෝ ලියපු කතාවක්වත් අභව්‍යත් පූද කතාවක්වත් නෙමෙයි. මේ සියලු මිනිස්සුන්ගේ මෝහෙන් තමයි මේ පැවැත්ම පවත්වාගෙන. දැන් මෝ කියන්නේ මොකද්ද? මව් කුසකට යන්නේ මොකද්ද? ඒකට කියන වචන සිංහලෙන් මෝ. මෝ කියන්නේ මව් කුසකට යන්නේ මෝහයක් තියෙන නිසා. මෝහය නැති වුණා මව් කුසකට යනවද කවදක්ක? නහි ජාතු ගබ්බ සේයම් පුනරේති. එයාම නවත්තනවා. ඒක තමයි මෝ. ඒ නිසා මෝහය පොඩ්ඩක් හරි ශේෂයක් හරි තියෙනවා නම් එක කර්ම බීජයක් හරි තියෙනවා, කොහේ හරි ගිහිල්ලා එක උපතක් හරි ලබනවා. ඒක නිසා මෝහය සහ මුලින්ම නැවැත්තුවා නම් ඒක තමයි න මෝ. ඒක තමයි ඒකට කරන්න ඕනේ තමයි තස්ස කියන හේතුවෙන් විග්‍රහ කළේ. වට බග කරලා බලන්න ඕන රහබෙලි මාතර. උපාසකම්ම ඊයේ පෙරේද හිටියේ නැද්ද? ඊයේ පෙරේද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විග්‍රහ කළ දේශනාව කළා. විග්‍රහය කළා. ඉතින් ආගෙන
කියන
ඈ
ඈ මම මේ වෙලාවේ ඒ අවස්ථාවට මම ඉදිරිපත්
හිටියද? එහෙනම් ඇහුවේ නැද්ද? තේරුම් ගන්න නැහැ. එහෙනම් ඒක නිකන් ඔය කණෙන් අරගෙන මේ කණෙන් අයින් කරන්න නැති ඒක තමයි. ඒකත් පොඩි කර්මයක්.
නෑ මගේ හිතෙන් දැන් ඒක මේ පොතේ තියෙන දේ මම අස් කරගත්තේ කිව්වනි ද නැත්තම් ඒක
මගේ ඔව් ඒක
හිතේ තියෙනවා.
ඔය මේ සාහිත්‍ය කතා ත්‍රිපිටකේ කොහේ හරි ඕක ඔය විදියට කියලා තියෙනවනම් බාර ගන්න නැත්නම් බාර ගන්න එපා. අටුවා කතාවල තිබ්බට ඕක ගන්න එපා.
මේ මම තව ප්‍රශ්නයක් අහනවා. බුද්ධ ධර්මය ආගමද්ද දර්ශනයක්ද කියන එක. බුද්ධ ධර්මය
ඒ දෙකම නෙමෙයි. බුද්ධ ධර්මය ආගමකුත් නෙමෙයි, දර්ශනයකුත් නෙමෙයි, භෞතික ලෞකික විද්‍යාවකුත් නෙමෙයි, මේක තියරි එකකුත් නෙමෙයි, දර්ශනයකුත් නෙමෙයි. මොකද්ද මේක? එහෙනම් මොකද්ද මේක? මාර්ග චර්යාව. මේ මග පූර්ණය කරගන්නට හැසිරිය යුතු පාරක් පිළිවෙතක් මාර්ගයක් කියු දේශනා ධර්මයක් දහම. ඒ නිසා බුදු දහම මාර්ග චර්යාවක් මිසක් අදහන ආගමක් නෙමේ, උගන්නන්න පුළුවන් දර්ශනයක් නෙමේ, විද්‍යාවක් නෙමේ. තර්ක විතර්ක කරලා සනාථ කරන්න අනාථ කරන්න ඒ මොකක්වත් නෙමේ, වාදිකුත් නෙමේ. ඒ නිසා ඒ දවස්වල තිබුණා සංකටවාදය, අසංකටවාදය, ආත්මවාදය සාහසෘතවාදය උත්තේන වාදිකුත් නෙමේ. විද්‍යාවකුත් නෙමේ. දර්ශනයකුත් නෙමේ. ආගමකුත් නෙමේ. මේක මොකද්ද? මාර්ග චරියාව. කවුද මේ චරියාව කියන එක හැසිරෙන්න ඕන? තමන්. තමන් මේ මාර්ග චරියාවේ හැසිරුණොත් තමන්ගේ නිවන විවෘත වෙයි. තමන් ඔය කියන ත්‍රිපිටකයේ තියෙන දේවල් කටපාඩම් කරලා ග්‍රන්ථය ධූරය හෝ අර ආගමක් හැටියට ඇදහීමක් හැටියට හිටියොත් ඇදහුවොත් විශ්වාස කළොත් භක්තිය තමන්ගේ නිවන වැහිලා යනවා. ඒක සම්පූර්ණ ඒ බුද්ධ ආගමේ උගන්වන වැරදි දේ. නමුත් බුදුහාමුදුරුව කියලා තියෙනවා පැහැදිලිව මේක මාර්ග චරියාව. මාර්ගය සෝතාපට්ටි සකදාගාමි අනාගාමි මාර්ග හතර පූර්ණ කරගන්න හැසිරිය යුතු මාර්ගය ප්‍රති අර පරියාප්තිය විග්‍රහ කරපු දහම. පරියාප්ති කියන්නේ ඔය මාර්ගය හැසිරීමට උපකාර. ඔහොම තමා ඔය පොත්වල නොයෙක්වට ඒ මිනිස්සු මේ අටුවා ටීකා ටිප්පණි ලියලා මිනිස්සුන්ට මේ ලෝකෙ හදන්න කරුණු කියා දීලා තියෙන. එතන දහමක් නෑ, තියෙන ආගමක්. එක්කෝ රැවටිල්ල, එක්කෝ ව්‍යාපාරය. එකයි වෙලා තියෙන්නේ. හා හොඳයි එහෙනම්.
තෙරුවන් සරණයි. මම සැක දෙකේ ප්‍රශ්න දෙකේම සැක නැති කරගත්තා. දීර්ඝාව ලැබේවා.
අති ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ දහමට එන්න කලින් බදාගෙන හිටියේ රට රටවල් වල ගිහිල්ලා හම්බ කරලා ඒ දෙන අය ඒ දෙන පඩියයි ලංකාවට එනකොට එහෙන් දෙන දේවලුත් පැත්තකට දාන දේවලුත් බදාගෙන මෙහාට පැමිණිලා ඒ සියලුම දේ දුන්නා. මම බදා ගත්තෙත් නෑ, හැමෝටම දුන්නා. ඔව්, ඒ දීලා දැන් ඒ අයගෙන් ඒ ගණිපුවා ආයිත් ණය වුණාද ස්වාමීන් වහන්ස?
ඒක මන් දන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදා. ණය දුන්නේ ණයෙන් මිදී නිදහස් වෙන්න නම් තමන් ණයෙන් මිදී නිදහස් වෙන චේතනාවත් අනුන්ව මුදවා නිදහස් කිරීමේ චේතනාවත් ඇතුව ණය දුන්නා නම්, දන් දුන්නා නම්, පින්කම් කළා නම්, කුසලය බවට පත් කරගත්තා නම් ඒක හොඳයි. තමන් තමා දන්නේ තමන්ගේ චේතනාව මොකද්ද ඔය දීම. අර තමන්ගේ රාගයෙන් නම් දුන්නේ වැරදි.
රාගයෙන් නම් දුන්නේ.
ඒක ඉතින් තමන් දන්නේ.
සාමින්නාංශ
ආපහු ප්‍රතිලාභයක්, ප්‍රචාරයක්, ප්‍රශංසාවක්, ප්‍රසිද්ධියක්, ප්‍රණාමයක්, ප්‍රබෝධයක්, ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් දුන්නා නම් චේතනාව වැරදි. ප්‍ර කියන අකුරෙම තියෙන්නේ දැන් ප්‍රශංසා, ප්‍රචාර, ප්‍රණාම, ප්‍රබෝධ, ප්‍රසිද්ධ, ප්‍රතිලාභ සියලුම දේ මොකද්ද? තමන්ට ආපහු ලැබෙන ප්‍රතිමුත්ත කිව්වේ ඒකයි. දැන් ප්‍රයන්නන් තියෙනවා නම් ඒක ප්‍රතිඵලය ලැබෙන්නේ තමන්ට ආපහු තමන් කළදී. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. යේ ධම්මා හේතු පබ්බව. පබ්බව කියොත් ඔය ප්‍රභවෙන් වෙන මොකක්වත් නෙවෙයි. ඒ නිසා මේක ඒක ධර්මතාවයක්. ඒ නිසා තමන් චේතනාව තමන්ගේ යහපත් නම් ඒකෙන් තමන්ට යහපතක් වෙනවා. චේතනාව ආපහු යමක් ලබා ගන්නව නම් අර පුඤ්ඤාමි සංකාර, අපුඤ්ඤාමි සංකාර, අනුඤ්ඤාමි සංකාර වලට වැටෙනවා. ඒක පැවැත්ම තුල අතරමං වෙන්න හේතුව.
ස්වාමීන් වහන්සේ තව එකක්, මේ හාවෙක් දුවගෙන යනවා, මේ හාවගේ පස්සෙන් මේ තලගොයෙක් අඹාගෙන එනවා. ඒ අතරේ කෑ ගහන සද්දයක් ඇහිලා මම අහනකට ඒක බේරුවා. බේරනකොට තව පැත්තකින් බල්ලෙක් ඇවිල්ලා ඒ හාව අරගෙන දිව්වා. දුවල ගිහිල්ලා මරල් දාලා පැත්තකට හාව මේ බල්ලා ගියා. ඉතින් මට හරි දුකයි. අර සතා ගෑවෙත් නැහැ. මේ බල්ලා මේක අරගෙන ගිහිල්ලා මරලා දාලා පැත්තකට බල්ලා ගියා යන්නේ.
පස්සේ අහගෙන කුණු ගොලකට තමයි උපාසකම්ම
කරගන්නේ. ඊළඟට මම අර හාවාරන් ගිහලා ආයෙත් අර තලගොයා ළඟටම දැම්මා ආහාරයක් ඒවා. ඒ තලගොයා ඒක කෑවා බල්ලා අරක මරල් දාලා ගියා යන්න.
ඔව් ඉතින් ඕවා මේ දැන් ඔය අහක යන
මට පවක් වුණාදයි කියලා මම
මොකක් හරි සම්බන්ධතාවයක් එතෙන්ට වුණා. කර්මපතයක් නම් උනේ නෑ. හරිද? නමුත් දැන් ඔය කැලේ ඉන්න අපි හිටමුකෝ කැලේ ඉන්න ගැරඬියෙක් කරි ආවේ කරි බල්ලෙක් කරි වෘක්කේ වෘක්ෂේ වෘක්කේ කරි කවුරු හරි සතෙක් මේ කැලේ ඉන්න සතෙක් ගොදුරක් පස්සේ එලවගෙන යනවා. අපි ඒ ගොදුර එකක් නවත්තන්න පුළුවන් වුණාට ඊගාවට ඒ සතා තව ගොදුරක් ලබා ගන්නවද නැද්ද?
අනිවාර්යෙන් ලබා ගන්නවා.
ඒ සතා අර සත්තු මරලා මස් කන්න ගතියකට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් ඒ සත්තු අපි අති කරනවද? ඔය දෙගොල්ලම අර තලගොයා හරි අර හාවා අපි අති කරන අයද?
නෑ නෑ.
අපිට සම්බන්ධයක් නෑ.
නෑ නෑ.
බැරි වෙලාවත් අපි ඒ තලගොයාව නමත්තන්න ආහාරය ගැනීමෙන් ඒ වගේම අර හාවාගේ ප්‍රාණයට අපි අර අහක යන කුණු ගොඩකට තමා කරගෙන. තේරුණාද? ඉතින් ඒක නිසා මේක හැබැයි අපේ ගෙදර ඇති කරන බල්ලෙක් ඌසෙක් වැඩි වෙලාවත් කාවහරි සතෙක්ගේ ප්‍රාණඝාතයක් කරන්න යනවනම් දැන් අපි අර බල්ලට පූසට කෑම දෙනවද නැද්ද?
දෙනවා.
ඒක නිසා අපි ඇති කරනවා අපි කෑම දෙනවා. ඒක නිසා ඒ සතාව නවත්වන එක අපේ යුතුකමක් වගේ කියනවා. හැබැයි කැලේ ඉන්න සතුන් අපි ඇති කරන්නේ නැති සතුන් අපි කෑම නොදෙන සතුන්ට අර ඒ අයට ඒක ධර්මතාවයක් කර්මතාවයක්. දැන් ඒක නිසා අනිප්පාර අපිට මේ අනික් මිනිස්සු කරන දේවල් නවත්තන්න බෑ. තේරුණාද? අනික් මිනිස්සු කරන දේවල් ඒ මිනිස්සු කරගහගනි. දැන් අර බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් වැඩ හිටියේ ජේතවනාරාම 25ක් වැඩ හිටියේ ජේතවනාරාමයේ ගාව ගේට්ටුව ගාව එහා පැත්තේ හිටියා. අර ඌරුකොටුවක් දාගත්ත මට අද වගේ මතකයි මෙතන. ඌරුකොටුවක් දාගත්ත අර චුන්දසූකර හිටියා. චුන්දසූකර හැමදාම ඌරු මරනවා. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කිව්වද ඒ චුන්දසූකර ඔය ඌරු මැරීම නවත්තන්න කියලා?
නෑ.
කිව්වනම් එහෙම මොකද වෙන්නේ? අර ඌරු මැරීමෙන් මරාගෙන කරපු කර්මයට වඩා ලක්ෂයක් බලවත් වෙන ආර්යෝපවාදයක් කරගන්න. බුදුහාමුදුරන්ට අර ද්වේෂයෙන් වෛරයෙන් එකට එක කියලා ලොකු පාපයක් ගියක. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව කොයි වෙලාවකවත් ඔය අවුරුදු 25 තුළම චුන්දසූකරට බණ කියන්න ගියෙත් නැහැ, එපැයි කියන්න ගියෙත් නැහැ. ඒ පුද්ගලයා කරගත්ත කර්මය ඒ පුද්ගලයා කරගෙන ගියා. ඒව නවත්තන්න කියන. ඉතින් ඒක නිසා අනුන් කරන කර්මය අපිට කියන්න බෑ. අනිපාරේ ඒ වගේ මිනිසුන්ට බණ කියන්නත් බෑ කියලා වැඩකුත් නෑ. එම්ඥා කර්මයක් කරගන්නේ ඔය සංසාරේ ඒ පුද්ගලයෝ කර්මය කරගාගෙන ඇවිල්ලා තියෙන. ඉතින් ඒක නිසා ඒ මිනිසුන්ගේ කර්මයට අපිට වළක්වන්න බෑ. අපේ කර්මයට අපි ප්‍රතිකර්ම කළා. අපි කර්මයක් නොකර අපි නයෙන් විදී නිදහස් වෙලා හේතුඵල ධහමට බහ ගලපා බලා මේ අහක යන කුණු ගොඩවල් වලට අපි කරගහන්න බරදරන්න හොඳ නෑ. එකයි කරන්න.
දීර්ඝායස වේවා.
අවසර ස්වාමීන් වහන්ස, මේ අර කලින් දීපු උදාහරණයකම මේ මට ඇතුණු ගැටලුවක් අහන්නේ. මේ දැන් අර අවුරුදු 20ක විතර තරුණ පුද්ගලයෙක් විරුද්ධ පාර්ශවයේ අර රූපයක් නිච්ච කරගෙන ඉන්නවා කියලා කිව්ව අනේකට මට ඇතිවෙච්ච ගැටලුවක්. මේ දැන් එතනදී ස්වාමීන් වහන්සේ දැන් සුඛ දුක්ඛ වෙන එක සහ අත් අනත්ත වෙන තැනදී දැන් ඒ රූපය විපරිණාමයට ලක් වෙනවා, වෙනස් වෙනවා මොහොතින් මොහොත. මට අවශ්‍ය විදියට ඒක පවත් ගන්න බෑ. මම සුඛයි සැපයි කියලා හිතන් ඉන්න එක දුකක් තියෙන්නේ කියලා ඒ කියන්නේ ඒක මට තේරෙනවා නම් එතන
ඒක තමයි මාගදී භාෂාවෙන් කිව්වේ අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පදහටි දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති කිව්වේ ඔය සිංහලෙන් කියපු කතාවමයි. තේරුණාද? මේක අර මාගදී භාෂාවේ අර වචනවල අර්ථයමයි ඕක. මේක මම සැප යම් ආස්වාදයක් ආස්වාදනයක් ප්‍රියක් සොම්නසක් සුවයක් සඳහා තමයි අර රූපය අරගෙන මගේ චිත්තාන්තානේ මේ තැන්පත් කරගත්තේ. තේරුණාද? මේක තියෙන තාක්කල් මං ඇතුලෙන් යම් සුවයක් ආස්වාදයක් විඳිනවා. හැබැයි අර රූපය නිච්ච නැහැ. සුඛ නැහැ. යම් යද නිච්ඡන් තන් දුක්ඛං. ඉතින් ඒක දකින තාක්කල් මේක යථාභූත ඥාන දර්ශනේ ලබන්න බෑ. සියලු දේ වගේ අපි ඇත්ත ඇති හැටියට යථාභූත ඥාන දර්ශනයෙන් මේ විපරිණාම ධර්මය, මේ නිච්ච නොවන අනිච්ච ධර්මය, මේ සුඛ නොවන සුව නොවන සුබ නොවන මේ සොම්නස් නොවන අර දුක්ඛ ධර්මය තේරුම් ගත්තොත් අපි ඔට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත්. මේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ තුනම ඔය පිළිබඳ යථාර්ථය අනිච්ච දුක්ඛ අනාත්ත නොදන්නා නිසයි බැඳින්. ඒ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්තොත් නිච්ච සුඛාර්ථ සංඥා ඉවත් වෙලා හිතෙන් නිබ්බිදා කියන තත්වයට හිත පිරිසිදු වෙනවා. ඒකයි
සමිනසේ ඒක තේරුම් ගත කියන්නේ අර නිච්ච සංඥාව අනිච්ච වෙනවා.
තේරුම් ගත්තට හරියන්නේ නැහැ, ප්‍රායෝගිකව කරන්න ඕන.
ඕ
ප්‍රායෝගිකව බාහිරට ගන්න ඕන. මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ කොහෙවත් නිකන් තේරුම් ගත්තට විතරක් මේක ජානත. පස්සතෝ කියන්නේ ප්‍රත්‍යක්ෂ කොට අපි භාවිත කරලා අධ්‍යක්ගෙන අත්විඳ ගන්න. එතකොට වාසියයි.
නැවතවතාවක් ඒ රූපෙම දැක්කම පස්සේ බැඳෙන්නේ නැත්තම් ඒ කියන්නේ නිබ්බිදා වෙලා සමින.
ඔව් ඊට පස්සේ නිබ්බිදා වුණොත් ආයේ ඒ රූපේ සිය බාරක් දැක්කත් බැඳෙන්නේ. රූපේ දකින්නවා. නමුත් බැඳෙන්නේ නැහැ. ඒකට උපාදානය කරගන්නේ
නැහැ. තව ප්‍රශ්න සමිනාස් දැන් අපි දැන් මේ වර්තමාන මොහොතේ කවුරු හරි පුද්ගලයෙක් දකිනවා. ඒ පුද්ගලයා මේට අපි හිතමු වසරකට දෙකකට කලින් හෝ පහුගිය සතිය හෝ දැක පුද්ගලයෙක් වගේමයි. ඒ කලින් දැක පුද්ගලයා අපිත් එක්ක යම් කිසි අපි හිතමු කොවලහලයක් රණ්ඩුවක් ඇති වෙච්ච පුද්ගලයෙක් නම් දැන් දකින පුද්ගලයා අර පුද්ගලයා වගේමයි. එතකොට මට කලින් සිද්ධිය මතක් වෙනවා කියන එක එතන දේශකින් මම බැඳින්න ගිහිල්ලද?
ඔව් ඒක ඔයාගේ වැරදි මැනීම. කෝදුව දාන්නේ දැන් ඔයාගේ හිතේ තියෙන අර නිච්ච සුඛාත්ත කෝදුව දාන්නේ. ප්‍රිය අප්‍රිය කෝදුව දාන්න. ඒක නිසා ඔයාගේ කෝදුව වෙනස් කරගන්න ඕනෑ ඔයා. උපේක්ඛා සිටින් කෝදුව අර හේතුඵල ධර්මයට බහගලපා බලා නයිනියට රසඳා බලා කෝදුව පිරිසිදු කරගන්න. නිවැරදි කරගන්න. එතකොට හරිය. හොඳයි. හොඳයි එහෙනම්. තවත් ප්‍රශ්න තියෙනවද? එක ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දෙනවා. හොඳයි.
අති ගෞරවනීය අරියතුන් වහන්සේ මට තේරෙන්නේ සංසාර නායකන දිනවලින් මිදී නිදහස් වීමේදී අපේ පෙර සූදානමක්
පෙර සූදානමක් අවශ්‍ය නැහැ. යථාභූත ඥාන දර්ශනය මේ නයෙන් මිදී නිදහස් වෙන්න ප්‍රායෝගිකව දෛනිකව කළ යුතු වැඩ කටයුතු කොටස තියෙනවා. ඒක තේරුම් ගත්තොත් ඇති. පෙර සූදානම් වෙලා වැඩක් නැහැ මේකට. මේ මොහොතේ කරන්න මේක සූදානම් වෙවි ඉන්න එක තමයි අර පාරමිතා පුරනවා කියන්නේ සූදානම් වෙවි ඉන්නවා. හැබැයි කරන්න. තේරුණාද? මේ බුද්ධ ධර්මයේ නෑ කොහෙවත් පාරමිතා පිරීමක්. ඒක තියෙන්නේ මේ අර මංජුශ්‍රී බෝසතාණන් කියන පුද්ගලයා ඉන්දියාවේ මහායානික බෞද්ධ පඬිවරයෙක්. එයා ওই කතාවල් කිව්වට පස්සේ තමයි ඔය දස පාරමිතා, සමතිස් පාරමිතා, සමතිස් පාර සමතස් මේ ඔක්කොම ආවේ මේ බෞද්ධ සාහිත්‍යයට. එතන මිසක් ත්‍රිපිටකේ කොහෙවත් පාරමිතා පිරුව එකක් නැහැ. ත්‍රිපිටකේ තියෙන එක පාරමිතාවයි පුරන්නේ. මොකද්ද පාරමිතාව? උපේක්ඛා පාරමිතා.
බෝන්සර් දීර්ඝායස.
හොඳයි එහෙනම් දැන් එහෙමනම් වෙන ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. තව සුමානයක් ඇහුවත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. මොකද දැන් තමයි ප්‍රශ්න එන්නේ. නමුත් තේරුම් ගන්න ඕන තමන්ටම දැන් යම් දැනුමක්, යම් තේරුමක්, යම් යථාභූත ඥානයක් ලැබා ගන්න ඕන තමන් කරන කියන හිතන දේ වැරදි නම් ඒක ආපහු එන්න සෙවණල්ල වගේ තමන්ට උරුම වෙනවා කර්මයක් හැටියට. දැන් අද උරුම වෙලා තියෙන සියලු හොඳ නරක දේ තමන් අතීතේ කරපු හොඳ නරක නිසා. අපල කියන්නේ ඔය හඳ අහංකාරය බලන්න ගියාම අපල කියන්නේ මොකෝ අයහපත් ඵල. මොනවා අයහපත් ඵලද? තමන් කරපු අයහපත් ක්‍රියාවක ඵලයක් තමයි අපල. ඒ වගේම තමන්ට අද යම් සතුටක් සොම්නසක් සුවයක් සහනයක් තියෙනවා නම් මීට පෙර තමන් කරපු යහපත් ක්‍රියාවක ඵලයක් තමයි අද අපි භුක්ති විඳින්නේ. ඉතින් ඒක නිසා ඔය හේතුව අද උදේ කරන්න පුළුවන්, ඊයේ කරන්න පුළුවන්, ගිය අවුරුද්ද කරන්න පුළුවන්, ගිය ආත්මෙ කරන්න පුළුවන්, ඊට ඉස්සෙල්ලා ආත්මෙකදී උපදකදී කරන්නත් පුළුවන්. ඒවා අර සමනන්තර ප්‍රත්‍යයට අනුව අර කර්ම විපාක අනුව මේ වගේ කර්ම විභංග සූත්‍රයේ කියපු දේවල් වලට අනුව කම්ම යෝනි කම්ම බන්දු කම්ම හැටියට දිගටම තමන් පසුපස සේවනල්ල වගේ එනවා කරපු හොඳ නරක යහපත් අයහපත් මේ හිත පිරිසිදු කරගත්තොත් එතෙන්දී අර අපි පිරිසිදු කරන්නේ මේ තීනි දුෂ්චරිතයෙන් ඉවත් වෙලා තීනි සුචරිතය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම. ඒක නිසා තීනි දුෂ්චරිතය කියන්නේ වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. තීනි සුචරිතය කියන්නේ කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කියන තීනි සුචරිතය. ඒක නිසා හැම කෙනෙක්ම බලන්න ඕන අපි අර ඔය වේගයක් වේදනාවක් ආවේගයක් ආවට අපේ හිතට ක්ෂණික කෝපයක් කැක්කුමක් වේගයක් දැවිල්ලක් දැවිල්ලක් ආවට අපි මේ විශ්වය කිලුටු කරන තමන්ගේ අධ්‍යාත්මය කිලුටු කරන අජ්ජත්තාවා බහිද්ධාවා දෙපැත්තම කිලුටු කරන මේ වැරදි දෙයක් කරන්න හොඳද? වැරදි දෙයක් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ කරන පුද්ගලයාට දෙයාකාරයකින් ඒකේ ප්‍රතිඵල ආපහු එවනැල්ල වගේ තමන් කරා පටිසන්දිනවා, උරුම වෙනවා. හිතෙන් කළත් සිතුවිල්ලකින්, වචනයකින් කළත් වචනයක් කතා කළා, ක්‍රියාවකින් කළත් තුනෙන්ම අර වැරදිදී වැරදි වැරදි ප්‍රතිඵලය තමන්ට උරුම වෙනවා. හොඳ දේ හොඳයි තමන්ට විමුක්තියක්, නිදහසක්, පිරිසිදු බවක්, යහපතක්, සිතක් ශාන්තියක් ඇති වෙනවා. ඒක නිසා තමන් යමක් වචනයක් කතා කරන්නට පෙර, ක්‍රියාවක් කරන්නට පෙර, විශේෂයෙන්ම සිතුවිල්ලක් සිතන්නට පෙර මේකෙන් තමන්ට උරුමවන ලැබෙන දේ හොඳද නරකද, අනුන්ට උරුමවන දේ හොඳද නරකද කියන එක නිවැරදිව බැලලා කටයුතු කිරීම තමයි හේතුඵල දහමට බහ ගලපා කටයුතු කිරීම. ඒ වගේම තමන් ණය වෙනවා නම් ඒක වැරදි, ණයෙන් විදී නිදහස් වෙනවා නම් ඒක හරි. එනිසා මේ කරුණු දෙක යමෙක් තේරුම් ගත්තොත් හේතුඵල ධර්මයට බහාගලපා බලා කටයුතු කරන්න, ණය විනයට සසඳා බලන්න, ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස කෙනෙක් වෙනවා, ආර්ය ශ්‍රාවකෙක් වෙනවා, මග දන්නා මාර්ගචරියාවේ හැසිරෙන කෙනෙක් වෙනවා. ඒ පුද්ගලයා කොයි වෙලාවකවත් වැරදි දෙයක් කරන්නේ නැහැ, කරන්නේ හැම තිස්සෙම යෝතල විමසලා යහපත්දේ, මිදෙනදේ, නිවනදේ, විමුක්තියට හේතු වෙනදේ, පිරිසිදු වෙන්නට උපකාර වෙන හේතුව. එනිසා මේ සියලු පින්වතුනුත් කල්පනා කරන්න ඕන මේ තමන් දුක් විඳ විඳ මේ සංසාර ගමන මෙතෙක් කල් අද මෙතෙක් වෙනකන් ආවේ යම් ආකාරයකට ඔය ණය වෙන වැඩ ඔය වැරදි වැඩ අකුසල් වැඩ කොහේදී හරි කොතනකදී හරි කරලා තියෙන හැබැයි මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුවේ සියලුම දෙනා මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුව විතරක් නෙමේ මෙතෙන්ට මේ දහම අහන්න එන්න තරමටත් පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් ලැබුණේ පෙර කළ පින් නිසාමයි යහපත් දේ නිසාම දැන් අපි මේ කුසලය කරන්න කුණුසලා හැරලා අත්තරින හිතේ පිරිසිදු බව ඇති කරගන්න මේ නිවැරදි පාරමාර්ගය පිළිවෙත අනුගමනය කළොත් මේ යථා කාලයේදීම අර අනුසය ඉවත් කළා මඟඵල ලබන්න මේ කරුණ ටිකම හේතු වෙනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරය. අද දවල් එකටත් දානෙන් පස්සේ අපේ සේනාපති ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරන ඇති. අද හවස 7ටත් ධර්ම දේශනාවක් කරන ඇති. හවස 3ට අද දැන් මහා සතරහිතපට්ඨාන සූත්‍රය ඉවරයි. අද කායගත සත්‍ය සූත්‍රය ඒත් මේ බුද්ධ දේශනාවේ තියෙන බොහොම වැදගත් සූත්‍රයක්. ඒ සූත්‍රය දේශනා කරන්න බලාපොරොත්තු. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක්. මේ ගාථාවන් කියලා පින් දෙන්නේ. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතාන් සන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා සන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනම් තු සුඛිතා උන්තු ඥාතය ඉදම් මේ ඥාතීනම් ඕතු සුඛිතා උන්තු ඥාතය ඉදම් වෝ ඥාතීනම් තු සුඛිතා උන්තු ඥාතය ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමා හෝතු යාව නිපාන පත්තියා හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කාරණා හේතු වාසනා වේවා උපකාර වේවා